කල්යාණ මිත්‍රවරුනි, මේ ව්‍යායාමය අපට අපවම තේරුම් ගන්නට, අපට අප ගැනම අවබෝධයක් ඇති කර ගන්නට, කෙනෙකුට තමන්ව තේරුම් ගන්න පුළුවන් නම් ලෝකයක් තේරුම් ගන්න පුළුවන්, අනිත්‍යයවත් තේරුම් ගන්න පුළුවන්. මේවා දෙක තුනක් නොවේයි, එකක්. ලෝකේ කියන්නේ අපේම පෞද්ගලික අත්දැකීමක්. අපෙන් බාහිරව, පරිබාහිරව පවතින ලෝකයක් නැහැ. ලෝකේ කියන්නේ අපේම ඉන්ද්‍රිය අත්දැකීමක්. අපි ලෝකයට රැවටෙනවා කියන්නේ අපි අපිටම රැවටෙනවා. අපි ලෝකයට බය වෙනවා නම් ඒ බය වෙන්නේ අපිටමයි. අපි ලෝකයක් සමග, ලෝකයේ වෙන සිදුවීම් සමග උරණ වෙනවා නම් ඒ උරණ වෙන්නේ අපි එක්කමයි. සමහර විට භාවනාවේදී කෙනෙකු ඇස් පියාගෙන, ඇස් වහගෙන, හෝ දෙනෙත් අදවන් කරගෙන ඒ ව්‍යායාමයේ යෙදෙනවා විය හැකි. නමුත් අභ්‍යන්තර ඇහැ ඇරිලා තියෙන්නේ, තමන්ව පේනවා. මේ ඇස් දෙකට නොපෙනෙන, මේ ඇස් දෙකට දකින්නට බැරි, මේ ඇස් දෙක කවදාවත් නොදුටු ඇත්තක්, යථාර්ථය, සත්‍යයක් ඒ අභ්‍යන්තර හැ ආධ්‍යාත්මික හැ දකිනවා. මේ ධර්ම සාකච්ඡා වෙලාව, ධර්ම සාකච්ඡාවකදී කෙරෙන්නේ ඒ අපේ ආධ්‍යාත්මික දැක්ම, ඒ අපි අභ්‍යන්තරයෙන් දකින දේ ගැන විවෘතව කතා බහ කිරීම, ඒ පොදු දැක්මක් බවට පත් කර ගැනීම, තව කෙනෙකුට අපේ ඒ ආධ්‍යාත්මික දැක්ම උදව් වෙන්න පුළුවන්, උපකාර වෙන්න පුළුවන්, ඒ ගැන කතා කළොත්, ඒ ගැන ඇහුවොත්, ඒ ගැන ප්‍රකාශ කළොත්, ඒ වගේම සමහරට අපේ දැක්මේ අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්, පරිපූර්ණ නොවිය හැකි. ඒ කාරණා පිළිබඳ අපටම පැහැදිලි කරගන්නටත් අවස්ථාව ලැබෙනවා. ධර්ම සාකච්ඡාවකට සජීවීව සම්බන්ධ වීමෙන් පැත්තකට වී බලා සිටීමෙනුත් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඊට වඩා අප ඇතුලේ වෙනසක් වෙනවා, අභ්‍යන්තර පරිවර්තනයක් වෙනවා. ධර්ම සාකච්ඡාවකදී ඒට සජීවීව සහ සම්බන්ධ වෙනවා. සාකච්ඡා කිරීමෙන්, අත්දැකීම් ප්‍රකාශ කිරීමෙන් සහ ගැටලු විමසීමෙන්. කල්‍යාණ මිත්‍රවරුනි, මේ ඒ සියල්ල සඳහාම අවකාශය අත්දැකීම් බෙදාගන්න, ගැටලු තිබෙනවා නම් අහන්න.
අවසරයි සර්. මට පෞගී අදයේ ලැබිච්ච අත්දැකීමෙන් පැහැදිලි කරගන්නයි අහන්නේ. මම මම දිහා බලාගෙන මම කවුද කියලා බලාගෙන යනකොට ඇත්තම ශරීරය ගැන බලාගෙන යනකොට ඒක ගන්න දෙයක් නෑ එකක්වත් මම නෙවෙයි මම නෙවෙයි ඒකත් ඒ අනිත් හැම එකම බලාගෙන ගිහින් හිත දිහා බලනවා හිත මුක්කයට මම දැක්කේ සිතුවි දක්වපුවම එන සිතුවි වලට සිතුවි දක්වන්නේ පරණ දෙයක් අත්දැකීමකින් ගොඩක් අය සිතුවිල්ලක් කියලා ඒගෙන හිතාගෙන යන යනකොට ඒක ආරම්භයක් ඇති සිතුවිල්ලින් ද හිතාගෙන යනවා කියන තේරෙන හේතුඵල වාදයේ ඒක දැකිනවා හැබැයි තේරෙන්නේ නැති තැනක් තමයි මේ හැම දෙයකටම මේ සිතුවිල්ලක් ඇවිල්ලා ඒ ක්‍රියාත්‍රීමේ ක්‍රියාදාමයක් වෙනවා ඒක කොහොමද ඒ හැමතැනම වෙන්නේ නැද්ද මම දන්නේ මගේ මේ මට දැනෙන්නේ ඉතින් සිතුවිල්ල ක්‍රියාකාරීත්වයක් වෙනවා ඉතින් ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක ඔයාලා හදාගන්නවා ඒ වගේම අපිට මාක් හරි දෙයක් ගැන හිතන්න ඕනේ කියලා හිතන යමක් හිතනවා ඒකත් කවුද එහෙම හිතන්න ඕනේ කියලා කියන්නේ කොහොමද ඒ හැඟීමක් ඇති වෙන්නේ ඒක සිතුවිල්ලකින් නෙවෙයි ඒකට මට හේතුවක් හොයාගන්න හරි අමාරු වෙනවා ඒ ක්‍රියාකාරීත්වයට මොකද්ද මම මේ හිතන්න ඕනේ කියලා හිතනවා ඒක හේතුව හොයාගන්න හරි අමාරු වෙනවා මට ඒ ගැන පැහැදිලි කර කියන්න නම් ඒ සිතීමේ ක්‍රියාදාමයක් ඇති කරගන්න කියන්නේ සිතුවිල්ල කියන එක නෙවෙයි ඒ යමක් ගැන හිතන්න ඕනේ මේ විදිහට ක්‍රියා කරන්න ඕනේ කියලා එහෙම කරන ඒ ශක්තියක් ඇති වෙන්නේ කොහොමද එතකොට මම ඉන්න ඕනේ මේ ශක්තියක් ඇති වෙන්න පැහැදිලි කරගන්න
මම කියන මම ඉන්න ඕනේ මම ඉන්නවද මම නැද්ද කියන කාරණේ නිරාකරණය වෙන්නේ ඒ මම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක උඩයි. මම කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ? මම එක්ක ඉන්නවා කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ? මොන වගේ දෙයක්ද
මම කියන්නේ? පුද්ගලික කියන්නේ.
ඔව් පුද්ගලික
ක්‍රියාකාරී කියනවා කියන්නේ. ක්‍රියාකාරී කියනවා කියන්නේ.
නවීක පැහැදිලි. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතට දැන් අපි ගත්තොත් ඇවිදිනවා. ඇවිදීම කියන්නේ ක්‍රියාවක්. ඇවිදීමක් තියෙනවා. එතකොට කතා කරනවා. කතා කිරීම ක්‍රියාවක්. කටින් කරන දෙයක්. කතා කිරීමක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. එහුම් කන් දෙනවා. සවන් දීමත් ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් තියෙනවා. දැන් ක්‍රියාකාරීත්වයක් තියෙන බව පැහැදිලිව පේනවා. එතන වාදයක් නැහැ, එතන ගැටලුවකුත් නැහැ. निराකරණය කරගන්න කාරණේකුත් නැහැ. ක්‍රියාකාරීත්වයක් තිබෙනවා කියන තැන. කෝප වෙනවා. ක්‍රියාකාරීත්වය. බයටපත් වෙනවා. ක්‍රියාකාරීත්වය. පෙළඹෙනවා. ක්‍රියාකාරීත්වය. එතකොට දැන් ප්‍රශ්නේ එන්නේ මේ විදිහට ඒ ප්‍රශ්නේ අහුවොත් කවුද පෙළඹුණේ? කවුද කෝප වුණේ? කවුද ඇවිද්දේ? කවුද කතා කළේ? කවුද ඇහුම් කන් දුන්නේ? කවුද? දැන් මේ ප්‍රශ්නේ අහලා අපිට පුළුවනි උත්තර හොයන්න. එතකොට ඒක උත්තරය තමයි මම. මම තමයි මේ ඇවිදින්නේ, මම තමයි අහන්නේ, මම තමයි කන්නේ, බොන්නේ, උයන්නේ ඔක්කොම. එතකොට ඒක උත්තරයක්. ඒ උත්තරේ ඇත්ත. වෙන කවුරුත් නෙවෙයි මමනේ. අම්මත් නෙවෙයි, තාත්තත් නෙවෙයි. වෙන කවුරුවත් නෙවෙයි මම. හැබැයි ඒක පැත්තකින් මේ මම කියන්නේ කවුද කියන එක ගැන ඊළඟට විග්‍රහ කරන් ගියාම එහෙම කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ කවුද මම? එයා කොහෙද ඉන්නේ කියලා හොයාගෙන ගියොත් එහෙම ඔබතුමා කිව්වා වගේ මේ ශරීරය ඇතුලේ එහෙම එකක් පේන්නේ නැහැ. එහෙම මමෙක් පේන්නේ නැහැ කිසිම කොටසක. ඊළඟට ඉතින් බලන් ගියාම අනිත් ක්‍රියාකාරීත්වයන් ඇතුලෙත් එහෙම කෙනෙක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ උත්තරේ ඇත්ත වුණත් මේ ඒ ඇත්ත හොයාගෙන යනකොට ඇත්තක් නොවේ. බොරුවකුත් නොවේ. මම තමයි කරන්නේ. කවුද කවුද කැමී ඉුවේ කියලා ඇහුවොත් මම ඉුවේ කියන්න පුළුවන්. ඒක බොරුවක් නෙමෙයි. Taman nan ඉුවේ taman ඉුවේ කියන්න පුළුවන්. මම ඉුවේ. ඒදර එක බොරුවක් නෙමෙයි. ඒක මුසාවාදයට වැටෙන්නේ නැහැ. ඒක සත්‍යයක්. හැබැයි ඒක හොයාගෙන ගියාම මේ ඉුවපු කෙනා කවුද, යා කොහෙද ඉන්නේ කියලා එහෙම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතන එහෙම සත්‍යයන් තියෙනවා. බැලුව බැලමට ඇත්ත, සමාජයේ පැත්තෙනුත් ඇත්ත. මුසාවාද වේරමණී ඒ ශික්ෂාපදේ කැඩෙන්නේත් නැහැ. ඒක සත්‍යය කිව්වේ පින. ඇත්ත කතා කිරීම පිනක් නේ. එතකොට ඒක පින. හැබැයි බෙදාගෙන බෙදාගෙන හොයනකොට බලනකොට ඒක බොරුවක්. බොරුවක් කියන්නේ ඔප්පු කරන්න සාක්ෂි නැහැ. හැඟීමක් විතරයි. හැඟීමක් තියෙනවා මේ මම කියන. ඒතර මම කියන්නේ හැඟීමකට. ඒක සිතවිල්ලක් වෙන්නත් පුළුවන්. සිතවිල්ලෙන් එහාට කිය ප්‍රබල හැඟීමක් මම කියන්නේ. සිතන්නේ කවුද කියා ඔබතුමා අහනවා. කවුද මේ හිතන්නේ? ක්‍රියාකරු කවුද? මෙතන ඒ ප්‍රශ්නය ඒ විදියට අහන්න නැතුව අපි ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් ඇත්තකින් තියලා මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඒ ප්‍රශ්නේ දීම පැහැදිලි කළා වගේ සිතිවිලි එනවා. ඒක කොහෙන් එනවද? ඒක දන්නේ නැහැ. ඒක දැනගන්නත් බැහැ. දැනගන්න ඕනෙත් නැහැ. සිතිවිලි එනවා. ඊළඟට මේ හැම සිතිවිල්ලක්ම තියෙන්නේ යනවා. කිසිම සිතිවිල්ලක් නැතර වෙන්නේ නැහැ. එන හැම සිතිවිල්ලක්ම ඇවිත් අතුරු ගහන් වෙනවා. නමුත් සමහර සිතිවිලි ගැන හිතනවා. ඒ හැම මතක් වෙන හැම දෙයක් ගැනම හිතන්නේ. නමුත් සමහර දේවල් ගැන හිතනවා. ඒතර කවුද මේ තෝරගන්නේ? කුමක් ගැනද හිතන්නේ? හිතන්න ඕනේ කුමක් ගැනද? සිතන්නට අවශ්‍ය නැති කියා තෝරගන්නේ කවුද? ද මුලින්නේ තේරීම කරන්න එපා. තව විදිහකට මේ ප්‍රශ්නේ ඇහුවොත් එතෙන්ද කියන්න බුලම් මම තමයි කියේ. හැබැයි තව විදිහට මේ ප්‍රශ්නේ ඇහුවොත් මේ විදිහට තමන්ට අවශ්‍ය දේ පමණක් සිතා අනවශ්‍ය දේ නොහිතා ඉන්න පුළුවන්ද? දැන් හිතන්නේ මම නම් හිතන්නේ. එහෙමනම් මට පුළුවන් වෙන්න ඕනේ මට ඕනේ දේ විතරක් හිතලා ඕන නැති දේවල් නොහිතා ඉන්න. මට අවශ්‍ය දේ පමණක් අවශ්‍ය ප්‍රමාණයට හිතලා නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. දෙහෙම කාටද පුළුවන්? දැන් ඒ විදිහට බැලුවොත් පැහැදිලි වෙනවනේ මෙතන මේ මම නොවේ සිතන්නේ කියන එක. සිතීම වෙනවා ක්‍රම කීපයකට. එක විදිහකට නොවේ. දැන් හොඳට බලන්න. සමහර සිතිවිලි හිතට එනේන වාරයක් පාසා ඒ ගැන සිතන්න පුරුදු වෙලා තියෙනවා. දැන් සමහර දේවල් මතක් වුණාම ඒ මතකයන්ට යන්න දෙන්නේ නැහැ. ඒව නවත්තගෙන ඒ මතකයන් තුල ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කාරණා ගැන යලි යලිත් හිතන්න, යලි යලිත් මවන්න, යලි යලිත් අත්දකින්න මනසින්. දැන් මෙහෙම එක සිතිවිල්ලක් ගැන අපි පුරුද්දක් ඇති කරගත්තොත් කීප වතාවක් ওই විදියට ඒ සිතිවිල්ල මතක් වෙන වාරයකදී හිතන්න. ඊට පස්සේ අපිට ඕනෑ වුණත් නැතත් ඒ සිතිවිල්ල මතක් වුණාම හිතෙන්න පටන් ගන්න. අර කලින් හිතූ කාරණයි සියල්ල එක්ක දැන් පුරුද්දක්. එතන මේ පුරුද්දකට පුළුවන් හිතන්න. පුරුද්දකට. දැන් පුරුද්දකට මොනවද කරන්න බැරි? මොනවද නොකරන්නේ පුරුදු? කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, වාහනේ පදවන්න පුළුවන්, උයන්න පුළුවන්, කන්න පුළුවන්, දත් මදින්න පුළුවන්. දැන් මේ සියල්ල පුරුද්දකට කරන්න පුළුවන්. පුරුද්දු නම් පුළුවන්. ඒ පුරුද්ද කරනවා. නිදා ගන්නවා පුරුද්දට, හැරෙනවා පුරුද්දට. ඒ වගේම හිතනවා. බොහෝ සිතීම්වල ක්‍රියාකරු පුරුද්ද. අපි නෙමෙයි පුරුද්ද. මම නෙවෙයි පුරුද්ද. ඉතින් මම කියලා කියන්න පුළුවන් පුරුද්දකට. මමයි හිතන්නේ කියලා කියනවා නම් ඒ මම කියලා එතන කියලා තියෙන්නේ අතීත පුරුද්දකට. දැවිදිනවා පුරුද්දට. අපි පුරුද්දට කියන්නේ තැනකින් තව තැනකට යනවා. ඉතින් යන්න දන්නවා. ඒ නිසා හැම අඩියෙන් අඩිය හිතන්නේ පුරුද්දට ඉඩ දුන්නා පුරුද්ද එක්ක යනවා. හැබැයි අහුවොත් කවුද ඇවිදින්නේ? මමයි ඇවිදින්නේ කියලා. එතකොට මේ මම කියලා තියෙන්නේ මොකටද? පුද්ගලයෙකුට නෙවෙයි පුරුද්දකට. මේ මම කියන හැමතැනම මම කියන්නේ පුද්ගලයෙකුට නෙවෙයි අපි. අපි හිතනවා පුද්ගලයෙකුට කියන්නේ කියලා. නම් හොඳට බැලුවොත් පුද්ගලයෙකුට නෙවෙයි. විවිධ දේවල් වලට මම කියනවා. ඒසා අපිම දන්නේ මම කියලා කියන්නේ මොකටද කියලා. මම කියන්නේ කුමකටදයි නොදැන ඒ වචනේ පාවිච්චි කරනවා. බොහෝ වචන අපි පාවිච්චි කරනවා හරියට තේරුම දන්නේ නැතුව. මේ මොකක් ගැනද කියන්නේ කියලා දන්නේ නැතුව අපි භාෂාව විවහාර කරනවා. එයින් මේ ලොකුම වචනේ තමයි මම. අපි හිතනවා මේ මොකක් ගැනද කියන්නේ කියලා දන්නවා. හැබැයි ඇත්තටම දන්නේ නැහැ. එක අවස්ථාවක මම කියලා කියනවා පුරුදු වලට. පුද්ගලයෙක් ඇත්තෙම නැහැ පුරුද්දකට.
සරික විපාක වාදයක් කියලා හිතා ගන්න පුළුවන්ද?
ඔව්, විපාකිකොයි කර්මිකොයි දෙක මෙතන වෙනවා. විපාකයක් විදිහට තමයි හිතෙන්න පටන් ගන්න පුරුද්දන්. හැබැයි මේ සිටීම නිසා අලුතෙන් කර්ම වෙනවා ඊළඟ. ඔව්, එතකොට ඒක එක පටන් ගන්න විපාකයක් විදියට ඉවර වෙන්නේ කර්මයක් විදියට. According to this matter?
Yeah. The thought that just came to me, the mind trapped in a body, the body trapped in a body, where we can in third body mean the world, the universe, which is the place of the Maya. So if the mind has been all this, is that what we are trying to lose? I mean, he's the carpenter.
Who?
Maya. The carpenter of all, the creator of all what we are having. All this I am, we am, all these emotions which we are trying to make real.
Well, once you know this, then you better to let go of this identification. You should not identify yourself with Mara anymore.
How?
Why? No, if you know that you identify yourself with Mara, then you better to let go of this identification. You should not identify yourself with Mara. It is dangerous. It is not you.
අපි වාදාරේ කියන්නේ මම කියන්නේ මේ ශරීරයේ දැන් අපිට ඩෙන්ටිටි කාඩ් එකක් දීලා තියෙනවා උපන් සරතියක් දීලා තියෙනවා අපි හඳුන්වනවා පුද්ගලෙක් හැටියට
ශරීරේ කොයි කැලේද
ඒක තමයි ශරීරේ දැන් උසාවියකට ගියක් වරද්ද පුද්ගලෙක් කෙරුවා ඒ පුද්ගලයාට ගනුවන්නේ ශරීරේ තමයි ගනුව ලැබෙන්නේ
ඔව්
ඒ ශරීරේ කො එළුගට යවන්න පුළුවන් කොයි ශරීරේ දිහට යවන්න පුළුවන්
ඔව්
කරත්තනම දෙන්න පුළුවන් ඒ ශරීරේ ඒකෝ මේ කර්මය සිද්ධ වෙන්නේ මේ හිත කය වචනේ තුලින් ඒකෝ මම කියන එක ඇත්ත මේ පුද්ගලයා තුලද
මම ඒ මුල් කාරණේ මේකේ සම්බන්ධෙ මොකද්ද දැන් අර දඬුම ශරීරයට දෙනවා ඉදින්ටි ඒ අනන්‍යතාවයේ ශරීරයත් එක්ක තියෙන්නේ ඔව්
යක් කියමු මොකක්ද හොරතොත්
ඔව්
මිනිමල් එකක් කරන ස්ත්‍රී දූෂණයක් කරලා ඇක්සිඩන්ට් එකක් කරලා මොනවට හරි කරපු පුද්ගලයාට දඬුවමක් ලැබෙනවා එතකොට ඒ ඇයිඩෙන්ටිටි එක එන්නත් යන්නේ මේ වනමිතාවේ තියෙන ශරීරයේ නිල තියෙන.
ඔව්. ඒක එක කොටසක් විතරනේ. දැන් එතන අපි තව කොටසක් තියෙනවනේ. ඒ අපි දැන් ඒ කෙනෙක්ව විත්තිකාරයෙක් කියලා උසාවියට ගේන්නේ හරි හිරේට දාන්නේ හරි සැකකාරී කියලා රිමාන්ඩ් කරන්නේ හරි වැරදිකාරී කියලා දඬුවම් දෙන්නේ හරි අන්න පුද්ගලයාට අපි කියනවා කෙනෙකුට එතකොට එයා රකමක් කළා යා මිනිමරුවක් කළා දැන් ඒ ඇඟිලි සලකුණු ගන්න පුළුවන් ඒ හොරකම් වෙච්ච තැන ඒ මිනිමරුව වෙච්ච තැන ඒ ඇඟිලි සලකුණු ගන්න පුළුවන් එතකොට ඒ ශරීරයේ අනන්‍යතාවයේ ඒකෙන් තමයි මෙයා ඔප්පු කරන්නේ එක්ක DNA ගන්න පුළේ ශරීරේ. ඒක ඇත්ත. වෙන ක්‍රමයක් නැහැ නේ. ඒකට කායික අනන්‍යතාවය තමයි ගන්න ඕනේ. හැබැයි ශරීරයකට හොරකම් කරන්න ඕනේ කමක් නැහැ. මේ ශරීරයේ පොළුවේ ඉඳලා හිස්මුදුනේ ඉඳලා ඇඟිලි දක්වා පාදයේ දක්වා කිසිම කොටසකට හොරකමක් කරන්න ඕනේ කමක් නැහැ. මිනී මරන්න ඕනේ කමකුත් නැහැ. මංකොල්ල කන්න ඕනේ කමකුත් නැහැ. ඒ ශරීරය අහිංසකයි. ඒ හොරකම් කරන්න ඕනේ කියන චේතනාව හෝ ඒ චේතනාව ඒ මිනී මරන්න ඕනේ කියන චේතනාව ඇති වෙලා ඒ චේතනාව සැලසුම් කරලා ඒ සැලසුම ශරීරය හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට ශරීරය කියන්නේ නිකම්ම උපකරණයක් විතරයි. ඊට උඩින් සැලසුමක් තියෙනවා, සැලසුමට උඩින් චේතනාවක් තියෙනවා. දැන් නඩුවකදී මේ විභාගයකදී වුණත් මේ කාරණාත් හොයනවනේ. මෙයා සැලසුමක් කරාද, මෙයාට චේතනාවක් තිබ්බද, දැන් ඒව හොයනවා උසාවියකදී නේද? එතකොට ඒව කායික නෙමෙයි,
ඒව හිතේ.
ඔව්. ඉතින් ඒක උසාවියකදී ওই නාම රූප විග්‍රහයක් කරන්නේ නැහනේ. ඒ නිසා ඒක කරන්න ගියොත් එහෙම කිසිම නඩුවක් අහන්න හම්බෙන්නේ නැහැ. ඔව්. මේ ඊළඟට දැන් ඒ කාරණේ එහෙමයි. එතකොට එතන ඒ කායික නොවන ක්‍රියාකාරීත්වයක් නොපෙනෙන ක්‍රියාකාරීත්වයකට මේ ශරීරය ගොදුරු වෙනවා. මේ ශරීරය ඒකට අහු වෙනවා. අහු වෙලා ගුටි කනවා. ඊළඟට රිමාන්ඩ් එකට යනවා. ඉතින් ඊළඟ නඩුවේදී අහලා වැද්දිකාරය වුණොත් හිරේට දානවා. එතකොට හිරේට දැම්මම හිරේ ඇතුලේ මේ ශරීරයත් ලොකු දුකක් විඳිනවා. අපේ ශරීරයේ විඳිනවට වැඩිය දුකක් ඒ මනස විඳිනවා. හිරේදී. ඒ සියල්ල එකල දවසක නිදහස් වෙනවා කියන්නේ අවුරුදු 10කින් හරි 15කින් හරි නිදහස් වෙලා එනවා. එතකොට මේ දැන් ඉන්නේ මේ ශරීරයේම එළියට තිය වයසට ගිහිල්ලා ඇති, දුර්වල වෙලා ඇති. නමුත් මේ ශරීරයේම තමයි එළියට එන්නේ. හැබැයි ඉතින් ඔය ඔය නීතියේ සහ දඩුවමේ එක බලාපොරොත්තුවක්නේ පුනරුත්ථාපනේ නේ පුනරුත්ථාපනේ කිරීම. එතකොට මෙහෙම වැරදි නැවත නොකරන කෙනෙකු බවට යාව පත් කිරීම තමයි පුනරුත්ථාපනේ කියන්නේ. ඒ දඬුවම් දීමේ එක අභිලාෂයක් තමයි පුනරුත්ථාපනේ. එතකොට ඒ පුනරුත්ථාපනය කරන්නේ මොකද්ද? ශරීරයේද? ඔව්, එතනත් ආය ආකල්ප පැත්ත, ආකල්ප පුරුදු මේවා තමයි. එතකොට මේ තේන මතු පිට තේන අනන්‍යතාවයට එහා ගිය මානසික අනන්‍යතාවයක් ඔය මුළු ක්‍රියාදාමය තුලම තියෙනවා. ඒ වැරද්ද කරන්න කලින් කරන අතර විභාගෙදී සහ දඬුවමේදී.
ඒතකොට මේක මානසික කොටස් කාර්යය.
මනස තමයි ඇත්තටම මූලිකම වැරදි කරුවේ. ඒ මනසේ තමයි වැරද්ද පටන් ගන්නෙ. නිසා මනස තමයි වැඩිපුර විඳින්නේ දුක. ශරීරේ බොහොම ටිකයි හිරේවි දුක් විඳින්නේ. ඒ දැන් පුතුමාටත් ඒ අත්දැකීම ඇතිනේ, මේ හිර කල්වන්න එක්ක නේද? එතකොට ඒ
හඳන්න විදිහට මාතක් නැතුව ශරීරයෙන් ක්‍රියා යමක් කරාට ඒ දැනුවත් දෙන්නේ නැහැ කියලා බලක් කියලා. මේ සිතාමතා නොකළ මිනිමරමක් කියලා මිනිමරමක් දුන්නත් දැනුවත් දෙන්නේ නැහැ කියලා තමයි මම දන්නේ.
ඒක අඩුයි නේ, වරද අඩුයි. දැන් කර්මයක් විස්තර කරන්නේ චේතනාවක් ඇතුව කරන ක්‍රියාවනේ කර්මය කියන්නේ.
ඒක කර්මයේ කර්ම ඵලයේ කියලා.
ඔව්, විපාක.
ඔව්, විපාකනේ.
ඉතින් මානසික පැත්ත තමයි වැඩි. මුලිනුත් තියෙන මනස, අගිනුත් මනස, මැද විතරයි ශරීරයේ තියෙන්නේ. ශරීරේ ටිකයි විඳින්නේ දුක. තමහට ඉහිරේ නිදහස් වෙලා ආවහම දැන් ශරීරයේ දුක ඉවරයිනේ, එතනින් එළියට ආව ගමන්. නමුත් මනස මැරෙනකලුත් ඒක විඳින්න පුළුවන්. ඉහිරෙන් නිදහස් වුණා. තමහට ඒ නඩුවේ නිදහස් වෙන්න පුළුවන්. තමන් කරපු වැරද්දකට උනත් නඩුවේ නිදහස් වෙන්න පුළුවන් ඒ ඉදිරිපත් වෙන සාක්ෂිය අනුව. හැබැයි මනස විඳිනවා. මොකද ඒ දඬුවම වෙන කවුරුත් නෙවෙයි දෙන්නේ. ඒකයි මෙතන න්‍යාය. දැන් ශරීරෙත් නම් වෙන කෙනෙක් දඬුවම් දෙන්න ඕනේ. කවුරු හරි ගහන්න ඕනේ, කවුරු හරි හිරේට දාන්න ඕනේ, එල්ලන්න ඕනේ. ඒ කායික දඬුවම් බාහිර කෙනෙක් දෙන්නේ. මානසික දඬුවම, මානසික විඳීම, ඒක තමයි විපාක කියන්නේ. ඒක කර්මය ඇතුළෙම දඬුවම තියෙනවා. ඔව්, දෙකම වෙනවා.
ඔව්, වෙනවා නේද?
විඳිනවා කියන්නේ කායිකව විඳින එක.
ඒක මානසික.
ඒ කායිකව විඳින දුක ඊළඟට මානසික දුකක් කරගෙන විඳිනවා. ඒකට විඳවනවා. ඉතින් ඒ කරන ක්‍රියාවල ක්‍රියාව ඇතුළෙම එහි විපාකයක් තියෙනවා. ඒ කවුරුවත් දෙන්න ඕනේ නැහැ. සැප හෝ දුක දෙකම, හොඳට හෝ නරකට දෙකම ඒ ක්‍රියාවෙම තියෙනවා.
සේ විපාකවාරයක් ඒ දඬුවමෙන් නිදහස් වෙලා ආවම ඒ කියන්නේ විපාකේ අවසන් වෙලා
කායික විපාකේ ඉවරයි එතන.
හැබැයි මානසික විපාක.
ඔව්, මානසික විපාකයේ තමන්ට පුළුවන් ඒ හිරගේ ඇතුළෙදිත් විඳින්න නැතුව ඉන්න. මානසිකව විඳින්න නැතුව ඉන්න පුළුවන්. අපි දන්නවනම් මේ අත්හරින්න ඈ
වැරද කරේ නැත්තම් තමන් නිදවන්න අවශ්‍ය නැහැ කියන එක නේද සද්ද හිතන්නේ. එහෙමනම් ඒක
නෑ. මේක වෙන කාරණයක් නේ. දැන් හිතින් විඳින එක ඒක අපේ අතේ තියෙනවා. එතකොට ඕනෑම දෙයක් ගැන හිතලා විඳින්න පුළුවන්. ඕනෑම සිදුවීමකදී අපි ඒ සිදුවීම පිළිගන්නේ නැතුව ඒකට ගැටිලා විරුද්ධ වෙලා ප්‍රතික්ෂේප කරලා ඉන්නවනම් අපි මනසින් විඳිනවා. දැන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව වුණත් සමහරට වේදනයි ඒ වේදනාවට අපි මනසින් ගැටෙනවා මේක ඉවරයක් වෙන්නේ නැද්ද කොයි වෙලේද නැගිටින්නේ කොයි වෙලේද හිටගන්නේ දැන් අපි මේ විදිහට මේ වේදනාවට ගැටි ගැටි නම් ඉන්නේ මනසින් විඳිනවා හැබැයි අපිට පිළිගන්න පුළුවන් නම් මේක තමයි ඇත්ත මේ මොහොතේ ඒ ඇත්ත පිළි අරගෙන උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ මානසික විපාකය එතනින් ඉවරයි
ඊළඟට බලපවත් කරන්නේ
ඔය ඊළඟාත්මෙට දරන්නේ මේ ආත්මෙට බලපාන්නේ නැහැ. හිරේට ගියා කියන්නේ අවුරුදු 20ක් යාට. ඒ අවුරුදු 20ම කායිකව යා හිරේ ඉන්නේ. නමුත් මානසික වශයෙන් එයා හිත හදාගෙන ඒ හිරගේ ඇතුලේ තියෙන සීමා පිළි අරගෙන ඒ ඛණ්ඩ දෙන ටික මෙච්චරයි. ඒ ටික මට ඇති. ඊට වැඩිය හොයන්න යන්නේ, ඉල්ලන්න යන්නේ, ඊට වැඩිය වෙන ඇඳුමක් අඳින්න ඕනේ, චිත්‍රපටියක් බලන්න ඕනේ. ඒවට තියෙන තණ්හා අත්හරින්න පුළුවන් නම් කෙනෙකුට එතකොට ඒ අවුරුදු 20න් 20ම යා විඳින්නේ නැහැ මානසිකව. ඒ අත්හැරිය දවසේ මේ මානසික විඳීම ඉවරයි.
අමුතු මන්ටුඩා.
ඔව්. ඔව්.
So,
දැන් භාවනාව කරන්නේ කොහොමද කරන්නේ වගේ. ඔව් ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. දැන් කොහොමද දැන් අපි හිරේට ගියත් නැතත් විඳිනවනේ. සමහර හිරේ ඉන්න අය අපිට වැඩි යොලියේ ඉන්නවා. අපි එළියේ ඉඳගෙන ඔව් ඒ හිරේ ඉන්න අයගේ දුකත් විඳිනවා. මෙහි ඉඳගෙන පත්‍ර කියවලා ටෙලිවිෂන් බලලා ප්‍රවෘත්ති අහලා වැඩිපුරම විඳින්නේ අපි. කිසිම දෙයක් දන්නේ නැති සම්බන්ධත් නැති ඔව් ඒ අය බොහොම ලස්සනට මේ අත වනවනේ ඒ බන්ධනාගාර අතවල නැගලා යනවා. දැන් මේ විඳීම අපි මෝඩකම නිසා කරන දෙයක්. අපි හිතනවා අපි විඳින්න ඕනේ, අපි තරහ ගන්න ඕනේ, අපි වෛර කරන්න ඕනේ කියලා. පසුතැවෙන්න ඕනේ. මේවා වෛර කරන්න ඕනේ සිද්ධි. මේවා පසුතැවෙන්න ඕනේ සිද්ධි කියලා සිදුවීම් වර්ග කරලා තියෙනවා. ඒවට නම් දීලා තියෙනවා. එහෙම නම් ලයිස්තුවක් අපි හැමෝම ළඟ තියෙනවා. මේක නම් ලයිස්තුවකට එහා ගිය මේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මේ සැකැස්මක්. එහෙම අපි හැමෝම සකස් කරලා තියෙනවා මේ ජීවිතයේ සිදුවීම් අරගෙන සිදුවීම් කීපයක් අරගෙන මෙන්න මේ සිදුවීම් සහ මේ වගේ සිදුවීම් වෙනකොට බය වෙන්න ඕනේ. ඒතර බිය විය යුතු සිදුවීම් කියලා ලයිස්තුවක් අපේ ඔළුව ඇතුලේ තියෙනවා. කෝප විය යුතු සිදුවීම් කියලා තියෙනවා. ආශා කළ යුතු සිදුවීම් තියෙනවා. දැන් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් ඔළුව ඇතුලේ තියෙනවා සැකැස්මක්. ඒකට තමයි සංකාර කියන්නේ. එහෙම එකක් හදලා තියෙනවා. ඒ හදලා තියෙන්නේ අපේ නොදැනුවත්කම හින්දා. අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ ඒකයි. මේ අපේ මෝඩකම නිසා, නොදැනුවත්කම නිසා, අනවබෝධය නිසා, වැරදි වැටහීම නිසා හදාගෙන තියෙනවා මේ අපි කොහොමද වැඩ කරන්න ඕනේ. මෙහෙම එකක් වුණා මොකද කරන්න ඕනේ. ඉතින් මෙහෙම මේ ඔළුව ඇතුලේ මේක නිකන් පරිපත වගේ සර්කිට් එකක් වගේ සර්කිට්ස් ටිකක් හදලා තියෙනවා. එතකොට මේ සිද්ධියක් වෙනකොටම ඊට අදාළ පරිපතේ ක්‍රියාත්මක වෙනවා. ඊට අදාළ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නවා. ඒ ඊට අදාළ සැකැස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට තරහ වෙනවා. මොකද ඒ දැන් අපි සිද්ධියට කියලා තිනානේ මෙහෙම සිද්ධියකදී තරහ ගන්න ඕනේ කියලා. ඒ අන අපි කලින් දීලා තියෙනවා. අපි අපිටම කියලා තියෙනවා. ඔයා මෙහෙම එකක් ඔයාට වෙනකොට ඔයා තරහ ගන්න. මෙහෙම එකක් වෙනකොට ඔයා බය වෙන්න. මෙහෙම එකක් වෙනකොට හිනා වෙන්න. මෙහෙම එකක් වෙනකොට අඬන්න. මෙහෙම සිදුවීමකදී දුවන්න. මෙහෙම සිදුවීමකදී ගහගන්න. දැන් මෙහෙම අපි අපිටම කියලා දීලා තියෙනවා. දැන් ඒ අපි අපිටම උගන්වපු දේවල් ඒ සිදුවීමක් වෙනකොට අපි කරනවා. ඒ ඊට අදාළ මානස තමයි හැදිලා තියෙන්නේ. මේ වෙලාවට ඒ සිද්ධියත් එක්ක හැදෙන්නේ ඊට අදාළ මනසක්. සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, ඊට අදාළ ක්‍රියාකාරීත්වයක් වෙන්න පටන් ගන්නවා. මනස හැදිච්ච ගමන් ඊට අදාළ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ පේන්නේ ඇහෙන්නේ ඒ අපි අපිට හද අපි හදාගත්ත දේවල් නාම රූප පත්‍ය සලායතන. අපි අත්දකින්නේ අපිට ඕන දේ සලායතන පත්‍ය පස්සේ. එතකොට දැන් එහෙම අපි අත්දැකට පස්සේ අපි විඳින්නේ මොකද්ද? අර අපි හදාගත්ත දේ. පස්සේ පත්‍ය වේදන. අන විපාක. එතකොට භාවනාවද ඔබතුමා අහන්නේ මේ ප්‍රශ්නේනේ, අපි කාටත් තියෙන ප්‍රශ්නේ. දැන් කොහොමද භාවනා කරන්නේ මේක? මේ මෙතෙන්ට තමයි භාවනාව අවශ්‍යම වෙන්නේ. එකක් තමයි මේ යාන්ත්‍රිකව කෙරෙන මේ කාර්යයන් ටික ගැන දැනුවත් වීම. මොකද්ද වෙන්නේ? මොකද්ද අපිට ඇත්තටම වෙන්නේ? තරහ එනවා. තරහවම මොකද වෙන්නේ? හිත වේගවත් වෙනවා. හිත වේගවත් වුණාම කතාව වේගවත් වෙනවා, ක්‍රියාව වේගවත් වෙනවා, පාලනය නැති වෙනවා. දැන් මේවා ගැන අපිට පුළුවන් සිහිය ඇති කරගන්න, දැනුවත් වෙන්න. එහෙම නැත්තම් වෙන්නේ මේ මුළු ක්‍රියාදාමයේම වෙලා කාලයකට පස්සේ තමයි අපිට සිහිය එන්නේ. කුමක් තේ උනේ කියන අවබෝධයේ සිහිය එන්නේ ක්‍රියාව වුණාට පස්සේ. එතකොට ප්‍රමාද වැඩි. ඒ නිසා මේ ක්‍රියාව වෙන අතරම බලන්න, ඒ පිළිබඳ දැනුවත් වෙන්න, ඒ පිළිබඳ සවිඥානික වෙන්න, සිහියෙන් ඉන්න. තරහවට කමක් නැහැ, බය ආවට කමක් නැහැ. ආවට කමක් නැහැ කියන්නේ දැන් එනවනේ කොහොම? තරහ එනවා. එපා කිව්වත් එනවනේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න, සිහිය ඇති කරගන්න. එතන අපිට පේනවා මේ දැතිරෝදෙන් දැතිරෝදෙට එකක් කරගෙන කොට අනිත් දැතිරෝදෙ කරගෙනා වගේ කොහොමද මේක වෙන්නේ කියලා. එතන මේ සිදුවීම පිළිබඳ අපිට අවබෝධයක් ලැබෙනවා. මේක තමයි පළවෙනි භාවනාව. වෙන්නේ මොකද්ද කියන එක නොදැන මේ සිදුවීම නවත්තන්නවත් වෙනස් කරන්නවත් බැහැ.
දැන් අපි කතා කරුත් එහෙම තරහ යන එක ගැන. ඒක මනසේ ක්‍රියාකාරීත්වයක් භාවනාවෙන් අදුරු කරා ගන්න ඕන නම් තරහ යන එකට මෛත්‍රී භාවනාව අපි කරනවා. ඒක කරන්නේ සරලව වෛර නොවීම, තරහ නොවීම වගේ දේවල් කියන භාවනා කරනකොට ඒ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන කාර්යයක්ද ඒක තියෙන්නේ?
ඔව්. මේ මෛත්‍රී භාවනාවෙන් අනිවාර්යයෙන්ම අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට ප්‍රතිචාර දක්වන්න අපි ඇතුලේ අලුත් පරිපථයක් හදනවා, අලුත් විඥානයක් හදනවා. එතකොට දැන් අර කලින් ලියපුකුත් තියෙනවා තරහයි. තරහ අරගෙන බැනලා කෑ ගහන එහෙම වැඩසටහනකුත් මේ ඇතුලේ තියෙනවා. දැන් ඒ වැඩසටහන තියෙද්දි අලුත් වැඩසටහනක් අපි හදනවා. මෛත්‍රිය කියන එකක් උඩත් තරහ ගන්නෑ. මම තරහ ගන්නෑ. අනිත් එක්කෙනාව තරහ ගස්සන්නෙත් නෑ කියලා ඔන්න අලුත් වැඩසටහනක් අපි ලියනවා. ලියලා ඉතින් මේක නැවත නැවත ලියනවා, නැවත නැවත ලියනවා. එතකොට සිද්ධියක් වෙනකොට සමහරටි අර පරණ වැඩසටහන බලවත් නිසා ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉවර වෙන්න කලින් අපිට මේ මෛත්‍රී වැඩසටහන මතක් වෙනවා. ඒක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අර කලින් වගේ දරුණු වෙන්නේ, බරපතල වෙන්නේ. ඉතින් මේ මෛත්‍රී ඒ භාවනාව එකෙන් මේ වැඩසටහන වඩා ශක්තිමත් වෙන්න වෙන්න අර තරහින් කරන වැඩ අඩු වෙලා යනවා.
මේ ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් කරනවා.
ඔව්. ඩිලීට් වෙන්නේ නැහැ. ඕවර්රයිට් කරනවා. නෑ නෑ. ඔව් ඕවර්රයිට් කරනවා. ඒක උඩ අපි ලියනවා. අරකක් තියෙනවා.
මෛත්‍රීට ගෙනියන්න පුළුවන්.
මොකද්ද?
ලබනාත්මට ගෙනියන්න පුළුවන්.
ඒ ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් ගෙනියනවා. අපේ ඒ කියන්නේ එහෙම අපි යනවා නම් ඊළඟ භවයකට. එතකොට මේ රීරයිට් කරපුවයි, ඕවර්රයිට් කරපුවයි ඒ ඔක්කොම ටික ගෙනියනවා. එතකොට මේ ප්‍රබල ටික තමයි බලපාන්නේ. මෛත්‍රී භාවනාවෙන් තරහා මේ නැති වෙන්නේ
නැහැ.
යටපත් ඔව් ඒකේ බලය අඩු වෙලා ඒ වෙනුවට තරහෙන් වැඩ කරනවා වෙනුවට මෛත්‍රිය වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා අදෝෂයයි මෛත්‍රියයි කියන්නේ දෙකක්. අදෝෂ දැන් ද්වේෂය කියනවා ඊළඟට අදෝෂ. ඒ ද්වේෂේ විරුද්ධ වචනේ මෛත්‍රිය නෙමෙයි. අදෝෂ. අද්වේෂය.
අද්වේෂේ භාවනාව මොකද්ද සර්?
ඒ තරහ අතරින් එක. ඒක වෙනම වැඩ. ඒක මෛත්‍රිය එකක්. මෛත්‍රියෙන් කරන්නේ තරහින් ක්‍රියා කරනවා වෙනුවට මෛත්‍රියෙන් ක්‍රියා කරනවා. දැන් අදෝෂ කියලා කියන්නේ තරහ අතරින් එක. ඒක තමයි අර මම කලින් කතා කරේ. මේ තරහ එන්නේ කොහොමද? තරහ වහම මොකද වෙන්නේ කියන එක ගැන අපි සිහියෙන් ඉන්න පටන් ගන්නවා. සිහිය ඉන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒතර පේනවා. ඉස්සෙල්ලාම අපිට පේන්නේ සමහර තරහ ඇවිල්ලා කෑ ගහලා මොනවාරි කරලා අන්තිමට ඔක්කොම සිද්ධිය ඉවර වෙලා පිටින් දෙක තුනක් බින්දලා ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි ඔය පේන්න පටන් ගන්න. ඉතින් කමක් නෑ අපි එතනින් පටන් ගමු. එතකොට පේනවා බිම පිටින් කෑල් ටිකක් තියෙනවා පොප කෑල් ටිකක් තියෙනවා. ඉතින් ඒක දිහා බලලා පටන් ගමු භාවනා විපස්සනාව. කොහොමද මෙහෙම උනේ? මේවා නිකන් බිම් වැටුණාද? මේවා මෙහෙමද හැමදාම තිබුණේ කෑලි විදියටද නෑ ලස්සනට තිබුණා. හොඳට තිබුණා. මේවා මේ අහවල් කෙනා දීපුවා නැත්තම් මම මහන්සිලා හම්බ කරලා ගත්තේවා. එතන මේවට මෙහෙම උනේ කොහොමද? නැතර පේන මේවා නේ. මං තමයි පොළවේ ගියේ. මං තමයි කැඩුවේ. ඇයි මං කැඩුවේ? මට කඩන්න ඕනි කමක් තිබ්බද? මේවා මං සමහන්සිලා හම්බ කරේ මෙහෙම කඩන්නද නැත්තම් කවුරු හරි තෑග්ගක් විදියට මට දුන්නේ කඩන්නද නැහැ. එතකොට මේ වගේ වැරද්දක් තිබ්බද? මම මේවට මේ දඩුවමක් දුන්නද මේ කෝප පිංගම් වලට මොකක් හරි ඒවා කරපු වැරද්දකට? ඒත් නැහැ. එහෙනම් මොකද්ද මෙතන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි පාලනය කරගන්න බැරි ආවේගය. පාලනය කරගන්න බැරි තරහ. එතන කවුද කිව්වේ මේ කෝප කඩන්න කියලා? තරහයි කිව්වේ. වෙන කවුරුවත් නෙමෙයි. කෝප දීපු කෙනාවත් ගත්ත කෙනාවත් නොවේ කිව්වේ. මේවා පාවිච්චි කරන කෙනත් නොවේ කිව්වේ. තරහයි වෙනම කෙනෙක්. එයාට මේවා අයිති නෑ කෝප. මේ පිඟන් එයාට අයිති නෑ. එතන එයා තමයි කියන්නේ මේ තව කෙනෙක්ගේ දෙයක් අල්ලලා දෙන්න දාන්න කියලා. හැබැයි ඒක අපි අහමු. කේන්ති ගැනීම මෝඩකම. කවුරු මොනවා කළා අසරණ කමක් නිසා හරි ප්‍රබල කමක් නිසා හරි බුද්ධිමත් කමක් නිසා හරි නූගත් කමක් නිසා හරි කවුරු මොනවා කළත් කේන්ති ගන්නවා නම් ඒ කේන්ති ගැනීම අපේ මෝඩකමක්. ignoring what?
I tend to believe that Kaurali Mahakarat Ekarana Mukhne Asarana Kamak Nisa Eka Nisa Pau Kela Ola Kamin Karana Kela Eka Nain Brava Ito Ola Eka Moda Kamak Ito Ola Eka Asarana
ඔව් දැන් එහෙම හිතන්න පුළුවන් නම් එයා කරපු දේ මන් තරහ ගන්න ඕනේ නැහැ කියලා ඒක බුද්ධිමත්. අල්ලා ගැනීම ලක්ෂණ ක්‍රියාව අල්ලා ගැනීම. අද්දේකින් අල්ලා ගැනීම අද්දේකින්. එතකොට අපි මොනවද අල්ලා ගන්න කියන්නේ? ඒ අල්ලා ගැනීම නිසා සැපක් ලැබෙනවා නම් කිසියන්ටය අන්න ඒ දේ තමයි හදලන්නේ. කවුද කැමති ගින්දර අල්ලගන්න? කවුද කැමති කටු අත්තක් අල්ලගන්න? කවුද කරන්නේ? එහෙම නැත්නම් කවුද කැමති ජරාවක් අල්ලගන්න? බොම කොට අසුචි නැත්නම් බීරු වෙච්ච මොන හරි දෙයක් නෑ අල්ලා ගන්නෙ නෑ අල්ලා ගන්නෙ නෑ නැත්නම් අතිතියේ ඒ අල්ලගත්ත ඒ අල්ලගත්ත මොහොතේ ඉඳලා අල්ලගත්ත කෙනා පිච්චේ ඒ සැපක් දැනෙන්නේ පතුවක්ක අල්ලගන්නේ ඉඳෙන්නේ සැපයි අකින් පතුවක්ක අල්ලගන්නේ ඒ වෛරය අල්ලගත්ත කෙනා අල්ලගත්ත මොහොතේ ඉඳලා පිච්චේ එනිසා තරහා අතාරින්න අවශ්‍ය නම් ඒ දුක දකින්න මේ තරහ අල්ලගෙන වෛරය අල්ලගෙන දිවා රාත්‍රී විඳින දුක දිහා බලන්න සමහර විට හිතන දෙයක් තමයි මෙතන තරහ ගන්න අයිතියක් තියෙනවා කියන්නේ ඒ නිසාම අපි කියනවා මේ සාධාරණ කෝපය සාධාරණ කෝපයක් මේ වචනෙට රැවටෙනවා මේ වචනෙට රැවටිලා අපි කොපමණ සංසාර දික් කරගන්නද කාටද අයිතියක් තියෙන්නේ සංසාරේ දික් කරගන්න කාටද අයිතියක් තියෙන්නේ දුක් විඳින්න ඒ සංසාරේ පැත්තකින් කියන්නේ සංසාරේ අපාය පැත්තකින් කියන්නේ මේ ජීවිතය ඇතුළෙන තාරා හදන අපාය වෛරය මවන අපාය ගැන අපි දැනවත් නම් තරහ අත්හරින්න ලේසි මේ ශරීරයේ ලෙඩන කෝපේ මේ ශරීරයේ ලෙඩන යහතර තියෙන නිරෝගී ශරීරයේ රෝගී ශරීරයක් කරන කෝපය කොපමණ ගුණවත් ආහාර ගත්තත් ඒ ආහාරවල තිබෙන පෝෂණයේ ශක්තිය ශරීරයට අවශෝෂණය කරගන්න ඉඩ දෙන්නේ නැහැ කෝපය. ඒක පුච්චලලා. මේ ශරීරේ දුර්වලයි. මේ තව ආහාර ගන්න කොච්චර ආහාර ගත්තත් කොපමණ අධිපෝෂිත ආහාර ගත්තත් ඒකක්වත් ශරීරයට උරා ගන්න දෙන්නේ නැහැ. ඊට කලින් කෝපයේ විසින්නේ ශක්තිය පෝෂණය ගුණ ඔක්කොම පුච්චලා. තරහ නිදා ගන්න දෙන්නේ නැහැ අපිට. කෝපයෙන් නිදා ගන්න ඇඳටගේ දවසක් මතක් කරලා බලන්න. එදා නිදේ ගියේ නැහැ. නිදා ගන්න දෙන්නේ නැහැ. නිදා ගන්න දෙන්නේ නැහැ කෝපයෙන්. මුළු තුන්යම් රාත්‍රියම පුද්ගලයන්ව අවදියේ තියෙනවා කෝපය. හැබැයි අවදියේ සිටීම සැපක් නෙවෙයි නිකන් දැන් කඩු අකුලක් උඩ නිදාගෙන හිටියා වගේ ගිනි මැලයක් උඩ නිදාගෙන හිටියා වගේ පිච්චි පිච්චි මුළු රාත්‍රියම ඉතින් උදේ නැගිටින්නේ කෝපේ. කෝපයෙන් සිටින විට මේ ආහාර වල ගුණය ඇකට උරාගන්නේ නැතුව පමණක් නෙමෙයි රහ දැනෙන්නේ. කෑමක තියෙන රහ දැනෙන්නේ නැහැ තරහින් ඉන්න වෙලාව. කිසිම රහක් නැහැ ඒ කෑම. ලස්සන පේන්නේ. අනිත්‍යයේ හොඳ පේන්නේ. කිසිම දෙයක වටිනාකමක් වැඩෙන්නේ නැහැ කෝපයෙන් සිදුවේ. ඒ කියන්නේ හැමදේම කඩලා බිඳලා අනිත්‍යයෙන් මරලා ගන්නේ ජීවිතේක වටිනාකමක් දැක්න්නේ නැති නිසා. ඒතර තමන්ගේ ජීවිතේ හානි කරගන්නේ. තමන්ගේ ජීවිතේ වටිනාකම දැක්න්නේ. දැන් මේවා දිහා බලනකොට මේ කියන්න පුළුවන් සාධාරණ අයිතියක් තියෙනවා කියලා. සාධාරණ අයිතියක් තියෙන ශරීරය දෙද කරන් සාධාරණ අයිතියක් තියෙන නිදි මරන්න සාධාරණ අයිතියක් තියෙන දේවල් කඩලා බිඳලා විනාශ කරන්න සාධාරණ අයිතියක් තියෙන ආයුෂ කෙටි කරගන්න කාටවත් අයිතියක් නැහැ. අයිතියක් තිබුණා මේ ගැන දන්නවනම් කවුරුවත් එහෙම කරගන්නේ නැහැ. එනිසා තරහ අත්හරින්න අවශ්‍ය නම් ඒ තරහ නිසා විඳින කායික සහ මානසික දුක, තමන් විඳින කායික සහ මානසික දුක නෙවෙයි, තමන්ගේ තරහ නිසා අනිත් අයට විඳින්න ලබන තියෙන කායික සහ මානසික දුක ගැන ටිකක් සංවේදී වෙන්න. මේ සැපක් නොවේ තරහ අල්ලගෙන අයිති කරගෙන සිටීම නිසා විඳින්නේ. සැපක් නෙවෙයි, කිසිම සැපක් නැහැ. තරහ අත්හරින්න කියනකොට, නැතිනම් තරහ අත්හරින්න ඕනි කියා සිතන විට මේ අත්හරින්නේ මණිකක් නෙවෙයි, චූඩමාණික්කයක් නෙවෙයි. මේ අත්හරින්න කියන්නේ දියමන්තියක් නෙවෙයි, ගිනි අඳුර. මේ ගිනි අඳුර මිරිකගෙන ඉන්නේ පිච්චි පිච්චි. ඒ ගිනි අඳුරයි අත්හරින්නේ, ඒ ගිනි අඳුරයි අත්හරින්නේ පිටන්නේ. මේ අල්ලගෙන ඉන්නේ අසූචි ගොඩක් කියලා අපිට තේරෙනවා නම් මිට මොළවගෙන වටිනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ තේරීම මොකදේම ඒක විසික් කරලා දානවා. තපයක් නෑ පැයකින් විසික් කරන්න, හෙට දවස් විසික් කරන්න, අනිද්දා නෑ, එහෙම නෑ. ඒ තේරුණු වෙලාවෙම මේ අතේ තියන් ඉන්නේ අසූචි ටිකක් කියලා ඒ මොහොතේම ගසලා දානවා. ඒ මොහොතේම කල දැමීමකින් තොරව දැන් ඉච්චරවත් ඇයි අපි සැලකිලිමත් වෙන්නේ නැත්තේ මේ තරහ ඇතිවීම ගැන? සිදුවීමල්තනේ අපි තරහ ගන්න. එතකොට දැන් කලින් අපි ලැයිස්තුවක් හදලා දිනවනේ මේ වගේ සිදුවීම් වලට තරහ ගන්න ඕනේ කියලා. එතන මේ ලැයිස්තුව දිහා බලද්දී ඇත්තටම මේකට තරහ ගන්න ඕනේ වෙන වෙන ප්‍රතිචාරයක් දක්වන්න විදිහක් නැද්ද? තරහමද ගන්න ඕනේ? අනුකම්පා කරන්න බැරිද? කරුණාව දක්වන්න බැරිද? ඉවසන්න බැරිද? මගහැරලා යන්න බැරිද? එහෙම බැලුවොත් පේනවා තව ඕනෑතරම් විකල්ප තියෙනවා. මේකම ප්‍රතිචාරයේ කෝප වීම නෙවෙයි, තව විකල්ප තියෙනවා. අනේ ඒ විකල්ප පේනකොට එකක් නෙවෙයි, දැන් අපි හිර වෙලා නැහැ. බිත්තියකට හිර වෙලා වගේ ගිහලා එතනින් එහාට යන්නේ යන්නේ නම් නැතුව එකම පාර තරහ ගැනීම කියලා නැහැ. එහෙම නැහැ, තව පාරක් තියෙන්නේ. එතකොට අපිට පිළිවන් වඩා සුදුසු ක්‍රියාමාර්ගය ගන්න.
සමුත් විදර්ශනා බාහම දෙකම අවශ්‍යද? එකක්
ඔව්. මේ අනේ මෙහෙම කිව්වොත් සතිපට්ඨාන භාවනාව ගත්තොත් ඒක හොඳටම ඇති. සතිපට්ඨාන භාවනාව, ඒ සතිපට්ඨාන භාවනාව ඇතුලේ ඔය දෙක තුනම වෙනවා. ඒ හොඳම දේ තමයි මේක සමතේ, මේ විපස්සනාව දැන් සමතේ කරන්නේ, ඊට පස්සේ විපස්සනා කරනවා, නැත්නම් දැන් විපස්සනා ඊට පස්සේ සමතේ. දැන් එහෙම මේ පොකි ඉරි ගහලා බෙදලා තාප්ප බඳලා වැටවල් ගහලා පරිපෙල් හදලා පුහුණු වෙනවා වෙනුවට මේ සතිපට්ඨාන කරගෙන යන ආනාපාන සතිය වඩනකොට පුහුණු වෙනකොට එතන මේ සමතේ සමාධියේ ගුණත් වැඩෙනවා, විපස්සනා ගුණත් වැඩෙනවා, විපස්සනා ඥානත් වැඩෙනවා, සමාධියත්
වැඩෙනවා. සමත භාවනා ධ්‍යාන මට්ටම නැති වුණත් ප්‍රතිභාගණීත අත්හැරුමට આવුත් දුක් සත්‍යෙම අවබෝධ කරගන්න සමාධිය ඇතිවෙච්ච.
දැන් ඒ ධර්මයක් අවබෝධ වෙන්නේ ක්‍රම දෙකකින් එක්කෝ අහනකොට. ධර්මය අහනකොට අවබෝධ වෙනවා. ඒ කියන්නේ දේශනාවකදී. එහෙම නැත්නම් මෙනෙහි කිරීමකදී. යෝනිසෝ මනසිකාරේ. අපිම මෙනෙහි කරනවා, මෙනෙහි කරනවා, අපිම අපිට කියා ගන්නවා, අපිම අපිම අහගන්නවා. අපේම බණ අපිම අහගන්නවා, අපිම ධර්ම සාකච්ඡා කරනවා අපිත් එක්කම. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. තතේකෝ ධර්ම ශ්‍රවණයේදී එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය මෙනෙහි කිරීමේදී තමයි ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට ඒක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. මුලින්ම ඒ කිසියම් ස්ථාවර වූ සංහිඳියාවකට මනසපත් කරගෙන ඊට පස්සේ මෙනෙහි කරන්නත් පුළුවන්, ඊට පස්සේ ශ්‍රවණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ශ්‍රවණය කිරීම තුළම ඒ ක්‍රියාව ඇතුළෙම මනස සමාධියකට එන්නත් පුළුවන්. ඒ මෙනෙහි කිරීම ඇතුළෙම මෙනෙහි කරන්න පටන් ගන්න වෙලාවෙ තිබුණ ගොරහැඩි මනස නෙවෙයි, මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යන විට. එහෙම නැත්නම් ඒ දේශනාවට සවන් දීගෙන අවධානයෙන් ඉන්නවා නම් ඒ සවන් දීගෙන සවන් දීගෙන සවන් දීගෙන යන විට ඒ මනස සිවුම් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න පටන් ගන්න. දැන් දුවන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේ මනසේ ඉන්නේ දේශනාවක් එක්ක. එතන ඒකාග්‍රතාවය තියෙනවා. සිහිය තියෙනවා. විවෘතයි මනස, උපේක්ෂාව තියෙනවා.
ධම්මචක්කේ වුණා වගේ සර්.
ඔව්. ඒ එහෙම තමයි වෙන්නේ. ඒක ක්‍රම දෙකකටම වෙන්න පුළුවන්. මුලින්ම ටිකක් ස්ථාවර වූ සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ මෙනෙහි කිරීමක්, විපස්සනාවක්, ධර්ම ශ්‍රවණයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් කිසියම් දුරකට ප්‍රසාදයකින් පැහැදීමකින් අපි ප්‍රසාදයක් පැහැදීමක් තියෙන තැනක් හිත එකඟයි. ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවටත් හිත එකඟ වෙනවනේ. ඒ ධර්මකාරණයට හිත එකඟ වෙනවා. ඒ ධර්මකාරණය ගැන අපේ ආකර්ෂණයක් තියෙනවා. මෙනෙහි කරන්න ගන්න මාතෘකාව ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. එතෙන්ට හිත එකඟ වෙනවා මාතෘකාවට කිසියම් දුරකට. ඒ ශ්‍රද්ධාව මත ඇති වෙන පදනම් එන ඒකාග්‍රතාවයේ ඉඳගෙන මෙනෙහි කරන්න පුළුවන්. එතකොට සමාධියක් ලැබෙනවා, අවබෝධයක් ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් දේශනයේදී එතනත් කිසියම් ප්‍රසාදයක් තියෙනවනේ. ශ්‍රද්ධාව, දේශකයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා, ඒ ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් ඒ පැහැදීමට හිත එකඟ වෙනවා කිසියම් දුරකට. දේශකයා ගැන පැහැදීමකුත් නැත්නම් තියෙන අප්‍රසාදයක් නම් ඒ මාතෘකා කියන දේවල් ගැන අප්‍රසාදයක් නම් තියෙන ඉතින් ඒකාග්‍රතාවක් නැහැ ඒතර. එතන ඒකාග්‍රතාවයෙන් පටන්ගෙන මේ දේශනයත් එක්ක ඉන්න විට තව තවත් ගැඹුරින් මනස ඒකාග්‍ර වෙනවා. මනස ඒකාග්‍ර වෙන්න වෙන්න ඒ කියන කාරණා අපිට හොඳට අවබෝධ වෙනවා, පැහැදිලි වෙනවා.
අවබෝධ වෙයි ඥානයක් පහළ වෙනවා. එහෙමද?
ඔව්, ඥානියක් පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙත් පමණ කල් හිතන් හිටිය විදිහ වැරදි කියන එක අපිට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඥානියක් කියන්නේ අපි කලින් මේවා අවබෝධ කරගෙන නම් හිටියේ. දැන් අවබෝධ කරගන්න දෙයක් නැහැනේ. අපි අවබෝධ කරන් හිටියේ වැරදි විදිහට. නිසා ඒක මිත්‍යා දිට්ඨි කියලා. නැත්තම් අවිද්‍යාව කියලා. ඔව්. ඉතින් අපිට නිවැරදි දැකීමක් නැත්නම් විද්‍යාවක් පහළ වෙන්න නම් අපි ඉන්නේ අවිද්‍යාවක කියන කාරණේ තේරෙන්න ඕනේ. මම හිතන් ඉන්නේ විද්‍යාව වැරදි. මම දන්නවා කියලා ඉඳන් හිටියට දන්නේ නැහැ. කියන එක මුලින්ම තේරෙන්න ඕනේ. ඒතර දන්නේ නැහැ කියන එක තේරුනොත් තමයි දැනගන්න පටන් ගන්න, ඉගෙන ගන්න පටන් ගන්න එතන ඉඳලා. ඒ ධර්මය අවබෝධ කරගන්න ඕන කෙනා, ඒ ශිෂ්‍යයා පහළ වෙන්නේ එතනදී. දන්නේ නැහැ කියන කාරණේ වැටුණාට පස්සේ ඒ දන්නේ නැහැ කියන අවබෝධය හරි වටිනවා. දන්නවා කියලා අවබෝධයට වැඩිය වටිනවා දන්නේ නැහැ කියන එක.
විද්‍යාව.
ඒක විද්‍යාවක්. ඒ අවිද්‍යාව පිළිබඳ විද්‍යාවක්. දෙන්නේ අවිද්‍යාවක කියලා අපිට තේරෙනවා කියන්නේ ඒක විද්‍යාවක්ද? ඒ විද්‍යාව තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඒ විද්‍යාව පහළ නොවී වෙන කිසිම විද්‍යාවක් පහළ කරගන්න බෑ. මම දන්නේ නෑ. චරිතයකට ගැලපෙනවා කියලා කියන්නේ. දැන් එක එක භවනා ක්‍රම තියෙනවනේ එක එක චරිතවලට කියලා වෙන් කරලා. ඒක මේ බුද්ධ දේශනාවේ නෙමෙයි. නමුත් ඔය භවනා ක්‍රම ඔබ වර්ගීකරණය කරලා එහෙම කරපු කාලයක ඔය චරිතවලට එක එක භවනා ක්‍රම හැදුවානේ. ඒතර දේශ චරිතවලට මොකද්ද? බුද්ධ චරිතවලට, මෝඩ චරිතවලට, ශ්‍රද්ධා චරිත කීක හැදුවානේ. එබැ ආනාපාන සතිය ඕනම චරිතයකට පුළුවන්. Tamanṭa උස්ම ඇතුල් වෙන පිට වෙන එක දැනෙනවා නම් ඒ දැනෙන ඕනම කෙනෙකුට ආනාපාන සතිය වඩන්න පුළුවන්. බර උස්ම දැනෙන්න. උස්ම දැනෙන්නේ නැත්නම් බර. ආනාපාන සතිය කරනකොට ඔන්න ඒ ඔබතුමී කිව්වා වගේ යටපත් කරන්න හිටිය තරහක් මතුවෙනවා. නැත්නම් යටපත් කරන්න හිටිය ආසාවක් එනවා. එතන මොකද කරන්නේ?
නාසාව ගැන කතා කරන විලාසනා කරනවා.
දෙක සංසර්ගයෙන් වෙන වශයෙන් දෙකදෙම ඒ ගැන මෙහි කරන්න ඕන. මේක අකුසලයක් මේක කුසලයක්. එතකොට අකුසලයක් දැනෙන කුසලයේ පැත්තට බර වෙනවා.
ඔත ආනාපාන සතිය කරනකොට එහෙමනේ අපි තරහක් ආවා කියලා දැනගන්නවා. නැත්නම් ආශාවක් ආවා කියලා අපි දකිනවා. දැකලා ඒ ආශාව හෝ ඒ තරහ මත සිටිවිලි මවන්න නැතිව අපෝස්මට එනවා. ආනාපාන සතිය කරන්නේ නැත්නම් වෙන්නේ ඒ තරහක් මතුනා මේ තරහට පටලැවිලා තරහෙන් හිතන්න පටන් ගන්නවා. ආශාවට පටලැවිලා ආශාවෙන් අපි සීන මවන. ධනපාන සතියේදී අපිට ගන්න තරහක් ආශාවක් ආවා. ඒ ආශාවත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ තරහට එකතු වෙන්නේ නැහැ. අපි එකතු වෙන්නේ හුස්මට. ඉතින් මොකද ආශාවට හෝ තරහට වෙන්නේ? ඒකේ බලේ නැති වෙනවා. ඒකට අපි හුස්ම දුන්නේ නැහැ, ඔක්සිජන් දුන්නේ නැහැ, කෑම දුන්නේ නැහැ. ඉතින් ඒකට පවතින්න බැරි වෙනවා. යටපත් කරා නෙවෙයිනේ. යටපත් කරනවා කියන්නේ මේක හොඳ නැහැ, මේක තවත් මේක නොහිතින්න ඕනි කියලා එහෙම බලහත්කාරයෙන් මර්ධනය කිරීමක් නෙවෙයි. හුදෙක අපි ආභව දැනගත්තා, ඒකත් එක්ක එකතු නොවී හිටියා.
මාර්ගය ඵලය අපේ වෙනස කියලා කියනවා.
සමායිද අද මේක අපි තරහගෙන දුක්ඛ ස්වභාවය දැක්නේ නැවත සමායත වේදනාවක් දැක්නම තාපහන් ඇති කරනකොට අපිට චිර උත්සාහ ගත්තත් ලොකු වේදනාවක් නම් එන්නේ නැත්නම් මේ වේදනාවේදී හුස්ම ගැන යොමු කරගින් හරි අමාරුයි. හැබැයි වේදනාව ගැන හොඳට බලන්න පුළුවන්. තරහ වගේ දෙයකදී මට ඒක නු බලකෝ දෙන්නේ නැහැ. අපිට ඒ විදිහම හරිද?
ඔව් දෙකේම ලොකු වෙනසක් නැහැ. එකක් කායිකම නෙමෙයි. ඉතින් වේදනාව දැනෙන්නේ ශරීරයේ නේ. අපි කියන එක කායික වේදනාවක් කියලා. අනිත් එක මානසික හැඟීමක්. තරහ කියන්නේ හැඟීමක් වේදනාව කියන්නේ දැනීමක් එතකොට මේ දැන් කායික වේදනාවේ වේදනාව වේදනාවකින් නවතින්න පුළුවන් ඒක වේදනාවක් විතරයි හැබැයි දැන් තරහ ගත්තාම එතන රහක් තියෙනවා වේදනාවක් තියෙනවා දැන් තරහ කියන්නේ වේදනාව එතකොට ඒක තියෙන තරහක් බලනවා කියලා තරහේ තියෙන වේදනාව දිහා අපිට බලන්න පුළුවන් එහෙම නැත්නම් ඒක මානසික හැඟීම ආවේගය දිහා බලන්න පුළුවන් ඔබතුමා
මානසික පලයන්
දැන් මේ ඔය කාරණේ මාර්ග ඵල එක පැත්තකින් ඒක ටිකක් ගැඹුරු සංකීර්ණ කාරණයක් කරගෙන තියෙනවා හැබැයි ඇත්තට මේක එහෙම ගැඹුරු සංකීර්ණ කාරණයක් නොවේ වටිනා දෙයක් බොහොම වටිනා දෙයක් උතුම් දෙයක් හැබැයි ඒකේ සංකීර්ණ බවක් නැහැ නමුත් විවිධ හේතු නිසා මේ ඔය මාර්ගය සහ ඵලය මාර්ගඵල බොහොම සංකීර්ණ විශේෂයන් බවට පත් කරගෙන තියෙනවා එනිසා ඒ ගැන විවිධ වාද විවාද මත තියෙනවා මූලික දහමට අනුව නම් මාර්ගය එකයි මාර්ග දෙක තුනක් නැහැ එකයි එක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ මාර්ගය තමයි සෝතාපට්ටි වෙන්නක් තියෙන්නේ සකදාගාමි වෙන්නක් තියෙන්නේ සකදාගාමි වෙන්න අනාගාමි වෙන්නත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි ඒතර අනාගාමි තත්වෙන් අරහත් ඵලයටපත් වෙන්නත් ආයි තව මාර්ගයක් නැහැ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි එතන ගිහි කෙනෙකුට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පැවිදිත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒස මාර්ගය හරි සරලයි. මේ අංගට ඒක හරියට දැනගෙන පුහුණු කිරීම, නැවත නැවත භාවිතා කිරීම, වැඩි දියුණු කිරීම තමයි මාර්ගය කියලා කියන මාර්ගය යනවා කියන්නේ. පාරක් නෙමෙයි. ඒත් මේ පාරේ යන්න ඕනේ. පාරේ යනවා කියන්නේ මොකද්ද? මේ මාර්ගාංග නැවත නැවත පුහුණු කරන. ඒ වැදලි ජීවත් වෙනවා වැඩි දියුණු කරනවා. ତତେ ඵල විදිහට කියන්නේ දැන් ඔය මූලික වශයෙන් ඔය ඵල හතරනේ සෝතාපට්ටි ඵල, සකදාගාමි ඵලයේ විදිහන්නේ. ତତେ මොකද්ද මේ ඵලයේ විදිහට ලැබෙන්නේ? මොකද්ද
ලැබෙන්නේ?
දුකයි. ඔව්. දුකාට වෙන එක නෙවෙයි. ඉස්සර දුක් විඳ දේවල් වලට දැන් දුක් වෙන්නේ නැහැ. ඒක තමයි ඵලය. ඇයි දුක් වෙන්නේ නැත්තේ? ඒ දුක් වෙන්න මුල්ලුණු ඕ. ඒ මුල්ලුණු සමහර කාරණා දැන් නැහැ. ඒවත් ඇත්තල්ලා තියෙනවා. ඒක තමයි ඵලය. ඒ ඵලය සෝතාපට්ටි ඵලයේ විදිහට කියන්නේ මේ ඔය දුක ඇති වෙන දුක පවතින හේතු වෙන සක්කාය දිට්ඨිය නෑ ඒක තමයි සෝතාපට්ටි ඵලය විචිකිච්ඡාව නෑ සීලබ්බත පරාමාසය නෑ
මේ විචිකිච්ඡාව සීලපද පරමාර්ථ දෙකම නැහැ ඒක නම් පොදුරු දන්නවා මේ සංකාය දිට්ඨිය තමයි පොඩ්ඩක්
මොකද
ඈ ඒක දෙවිච මතේ
නේද ඒ උදේම සංකාය දිට්ඨිය කියන්නේ මොකටද
තමන් කියන පුද්ගලෙක් ඉන්නවා කියන දැකීම මමේ මාගේ කියන එක
මමේ මාගේ කියා කෙනෙක් ඉන්නවා කියා සිටීම සක්කාය දිට්ඨිය විදිහට ගත්තොත් ඒ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නම් රහත් වෙනකොට නේ නේ ඒ දැන් රහත් වෙනකොට නැති වෙන මේ සංයෝජන තියෙනවා මේ සංයෝජන වලට නේ ඕකයිති වෙන්නේ මමේ මාගේ කියන එක මානෙ එහෙම නැති වෙන්නේ රහත් වෙනකොට ඉතින් ඒ සෝවාන් වෙනකොට නැති වෙන සක්කාය දිට්ඨිය නෙවෙයි ඔය මමේ මාගේ කියන්නේ. ඒක ධර්මානුකූලව න්‍යාය පැත්තෙන් බැලුවත් සක්කාය දිට්ඨිය කියන එක ඇතුලේ මමත්වයේ කියලා එකක් නැහැ. ඒ අර්ථය නැහැ කොහොමද? ඒ වචනාර්ථ ගත්තා. එහෙනම් ඒකට මමත්වයේ කියන්න තිබ්බා. සක්කාය දිට්ඨිය කියන්නේ නැතුව. දැන් මමත්වයේ කියන ධර්මයේ වචන ටිකක් තියෙනවා. අහංකාර, මමංකාර, මානාංශය කියන. දැන් ඒව නැති ඒව සම්බන්ධ කරලා තියෙන්නේ අනාගාමී උත්තමේ අරහත් ඵලයට පත් වෙනකොට නැති වෙන සංයෝජන විදිහට. හැබැයි දැන් සක්කාය දිට්ඨිය කියලා වෙනම වචනයක් මෙතන තියෙන එක අර මමයි මාගේ කියන අර්ථයෙන් නෙමෙයි. නමුත් මේක හරියට තේරුම් ගන්න නැති කම නිසා හෝ වෙන හේතුවක් නිසා හෝ සක්කාය දිට්ඨිය විස්තර කරනවා මමයි මාගේ. ඒ නිසා අපි මේ අපි ඔක්කොමල මේ ඉස්සලා රහත් වෙලා තමයි ඊළඟට සෝවාන් වෙන්න බලන්නේ. සක්කාය දැන් දෙකන්නේ වචනානුකූලව ඒ විස්තරය කලේ. දැන් ප්‍රායෝගිකව බැලුවත් ඒ සෝවාන් වෙච්ච චරිත බුද්ධ කාලෙ තිබුණානේ ආනන්ද හාමුදුරුවෝ සෝතාපට්ටි ඵලයේ සිටී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කල. එතකොට විසාකා සිටු දේවිය ඒ සිටු දේවිය සෝවාන් වෙලා හිටී. දැන් මේ අය සාමාන්‍ය ජීවිතයක් ගත කරේ ආනන්ද හාමුදුරුවෝ නැති විදි ජීවිතයක්.
අර වැද්දත් එක ගිහින් දෙවියෙක්
ඔව් ඒ වැඩි වැඩි පහරියව ඒ තුමියත් ඉතින් ඒ වැද්දත් එක්ක සාමාන්‍ය ගෝ ජීවිතයක් ගත කරේ. ඒ දඩමස් කියනවා ඒවා හදනවා. එතකොට එයා හම්බ කරා ව්‍යාපාර කළා. ඉතින් මම මාගේ කියන හැඟීම මෙතන තිබ්බා. පුද්ගලයන්ට ඇලුනා. ඒ පුද්ගල ආනන්ද හාමුදුරුවෝ හරියට කම්පාවට පත් වෙනානේ බුදුහාමුදුරුවෝ පිළිගන් පානවා කියලා නිවේදනය කරා. ඉතින් මමේ මාගේ කියන එක නම් සක්කාය දිට්ඨිය කියන්නේ තෝවන්නකොට ඒ සක්කාය දිට්ඨිය මමේ මාගේ කියන හැඟීම නැති වෙනවා නම් ආනන්ද හාමුදුරුවෝ කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්න හේතුවක් නැහැ. දැන් අපි පොඩ්ඩක් ඒ සක්කාය දිට්ඨිය වචනේ දැක තේරෙන්නේ නැහැ නේ. ඒක මොකද්ද කියලා ඒක සිංහලෙන් සක්කාය දිට්ඨිය කියලානේ කියන්නේ. සිංහල වචනකුත් නැහැ. පාලියෙන් සක්කාය දිට්ඨිය කියනවා, සංස්කෘතෙන් සක්කාය දෘෂ්ටි කියනවා. ඉතින් සිංහලෙන් සක්කාය දිට්ඨිය හරි සක්කාය දෘෂ්ටි හරි කියනවා. නිසා අපිට මේක මොකද්ද කියන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි මේ වචනේ පොඩ්ඩක් පැත්තකට තියලා මේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවොත් දැන් මමත්වයේ කියන එක පේනවා හොඳට. මමත්වයේ මම කියන එක මගේ කියන එක මේක බදාගෙන ඉන්න එක අල්ලගෙන ඉන්න එක දේවල් අයිති කරගෙන ඉන්න එක මම තමයි අයිතිකරු. ඒක මමත්වයේ ඒක පේනවා. දැන් ඊට වඩා මෙහා තියෙන කාරණයක් ඒ මමත්වයේ කියන මුලින්ම මතුවෙන අංකුරයක් තමයි ඔය කොයි දේ. දැන් තරහ ගත්තත් මමත්වයේ මතුවෙන ඊර්ෂ්‍යාවත් මමත්වයේ. ඒත් මමත්වයේ කියන එකම මුදු මුල ඒක බීජය එකයි. ඒකෙන් එක එක මතුවෙන අංකුර තියෙනවා. විකිලියතු ඒකෙම එක මතුවෙන එක ස්වභාවයක් තමයි මේ මම කියන අයිතිකරු නෙමෙයි. හැබැයි මම මෙහෙමයි කියන එක. මම මෙහෙමයි. මම කියන්නේ මෙහෙම කෙනෙකුට. ඒකෙම එහෙම චින්තනය ප්‍රත්‍යක්ෂයෙන් හැම හිතකම තියෙනවා. තමන් පිළිබඳ අදහසක්. මම මෙහෙම කෙනෙක්. තමන් පිළිබඳ රූපයක්. තමන් පිළිබඳ ප්‍රතිරූපයක් ඉමේජ් එකක් අපි හැමෝටම තියෙනවා. මම මෙහෙමයි. මම හොඳ කෙනෙක්. මොකක් හරි මම හොඳ කෙනෙක්, මම කරුණාවන්ත කෙනෙක්, මම දානශීලී කෙනෙක්, එහෙම නැත්නම් මම කිපෙන කෙනෙක්, මම නොයිවසන කෙනෙක්, මොකක් හරි මම ප්‍රබල කෙනෙක්, දුර්වල කෙනෙක්, ඉක්මනට සැලෙන කෙනෙක්, මොනවා හරි එහෙම තමන් පිළිබඳ දෙයක් එක අදහසක් නෙමෙයි, ඔය වගේ අදහස් ගණනාවක්, මම මෙහෙමයි 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 කියලා ඒ එක එක මේ අමුද්‍රව්‍ය අරගෙන තමන් පිළිබඳ හදාගත්ත පිළිමයක් ප්‍රතිරූපයක් තියෙනවා. එකකින්ම නෙවෙයි, එකකින් පිළිමයක් හදන්න බෑ. ශරීරය පැත්තෙන් අරගෙන මම මෙහෙමයි, මම කළුයි, මම සුදුයි, මම උසයි, මම කෙට්ටුයි, මම කොටයි, මම මහතයි, තරුණයි, වයසයි, ලස්සනයි, කැතයි, ඒක පැත්තකින්. ඊළඟ පැත්තෙන් උගත් කෙනෙක්, නූගත් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, මෝඩ කෙනෙක්, හොඳ කෙනෙක්, නරක කෙනෙක්, දැන් මේ වගේ අදහස් ගොඩක් අරගෙන මෙහෙම අතීතයේ මම මෙහෙම හිටිය කෙනෙක්, මේ වගේ දේවල් කරපු කෙනෙක්, අනාගතයේ මෙහෙම දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා, වර්තමානයේ මම මෙහෙමයි කරන්නේ, මේවයි අත්දකින්නේ කියලා මේ විදිහට මේ තමන් පිළිබඳව ඔය එහෙම මෙහෙම කෑලි එකතු කරලා හදාගත්ත පිළිමයක් ප්‍රතිරූපයක් තියෙනවා. එතන මේ ප්‍රතිරූපය අපි හදාගන්න එක. එතන මේ ප්‍රතිරූපය තමයි අපි නඩත්තු කරන්නේ. මේ ඉමේජ් එක තමයි මේන්ටේන් කරන්නේ. දැන් ප්‍රත්‍යජන කෙනෙක් කියලා කියන්නේ ඉමේජ් එකට, ප්‍රතිරූපයකට. ඒ වෙන එකක් මම කියන්නේ කවුද කියලා උත්තරයක් දෙන්න නැහැ. ඕක ටික තමයි කියන්නේ. එතන මෙතන ඇත්තටම කෙනෙක් ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙම වැරදි. මේ ප්‍රතිරූපයක් තියෙනවා. එතන මේ ප්‍රතිරූපය තමන් හදාගෙන තියෙනවනේ ප්‍රතිරූපයක්. මේ ප්‍රතිරූපයට හානි වෙනවට බයයි. දැන් බය කියුවහම ඒකේ වර්ග කීපයක බයවල් තියෙනවා. මැරෙන්න බයයි. ඒක ප්‍රතිරූපයත් එක්ක සම්බන්ධ බයක් නෙවෙයි. ඒ මරණ බය. ඒක වෙන දේවල් එක්ක සම්බන්ධයි. මේ ශරීරයේ තියෙන ඇලීම සම්බන්ධයි. ලෝකෙට තියෙන ඇලීම. තමන්ගේ තනතුරට තියෙන ඇලීම. ඊළඟට නැරිම කොහෙටද යන්න වෙන්නේ කියලා දන්නේ නැතිකම මේ ඔක්කොමත් එක්ක තමයි මරණ බය. එතකොට තමන්ගේ දෙයක් නැති වෙනවට බයයි. දේපලක් නැති වෙනවට, ඒවට හානි වෙනවට බයයි. තමන්ගේ කෙනෙක් නැති වෙනවට අපි බයයි. දැන් මේවත් එක්ක ඇත්තට ප්‍රතිරූපේ සම්බන්ධයක් නැහැ. ඒ බයවල් වෙනස්. ඒ දේවල් අයිති කරන් ඉන්න නිසා. අපි දැන් මේ ප්‍රතිරූපේ නිසාත් අපි ලොකු බයකින් ඉන්නේ. මේකට හානි වෙයිද? නම කැත වෙයිද? මගේ නමට නරකක් වෙයිද? කැලලක් වෙයිද? දැන් මේ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ සක්කාය දිට්ඨිය නිසා තමයි ඔය බය එන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ තමන් පිළිබඳව ගොඩනගාගෙන තිබෙන ප්‍රතිරූපය, ඉමේජ් එක. හැබැයි ඒකත් එන්නේ මමත්වයෙන්ම තමයි. මමත්වේ නැත්තම් ප්‍රතිරූපයක් නැහැ. හැබැයි මමත්වේ තිබුණත් ප්‍රතිරූපයක් නැති වෙන්න පුළුවන්. මමත්වයක් තියෙන හැබැයි ප්‍රතිරූපයක් නැහැ. ඒක තමයි සක්කාය දිට්ඨිය නැති වුණාම වෙන්නේ. ඒ නිසා තමයි ආනන්ද හැඳුරු ප්‍රසිද්ධිය ඇඬුවේ. ආනන්ද හැඳුරු ඇඬුවේ ගල්ගහව හැංගිලා නෙවෙයි. ප්‍රසිද්ධිය ඇඬුව කාටත් දෙන උන්වහන්සේගෙන් බණ අහන, උන්වහන්සේගෙන් ගුරු උපදෙස් ගන්න, උන්වහන්සේ කී වාරයක් බණට කියලා ඇද්ද? මේ ඇති වෙන හැම එකක්ම නැති වෙනවා, සියලු සංස්කාරය නැසෙන සුළුයි කියලා උන්වහන්සේ කී වාරයක් අනිත්‍යද කියලා දේවාල කී දෙනෙක් හිත ඇදිලාද? ඔය උන්වහන්සේ කීතර දුකාව උන්වහන්සේ හිතුවේ නැහැ. මේ මම තමයි මෙතන ගුරුවරයා, මේ මෙතන ඉන්නවා මගේ ශිෂ්‍යෝ, මගෙන් බණ අහපු අය, මේගොල්ලෝ ඉස්සරහා මම සැලෙන්න අඩන්නේ කියොත් එහෙම මගේ ප්‍රතිරූපයට මොකද වෙන්නේ? නැහැ, ඒව හිතුවේ නැහැ. මොකද එහෙම හිතෙන්නේ නැහැ. ප්‍රතිරූපයක් නැති තැනක එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ සක්කාය දිට්ඨිය නැති ජීවිතේ හරි නිදහස්. හරි නිදහස්. බරක් නැහැ. ඒක දහමේ ලස්සනට විස්තර කරනවා රතන සූත්‍රයෙන්. රතන සූත්‍රයේ දැන් ඇත්තම රතන සූත්‍රය කියන්නේ අපි ඒක මේ ආරක්ෂාවට කියන පිළිතක් කරගෙන තිබුණාට ඒක ඇතුලේ ඒ ගාථාවෙන් ගාථාව බැලුවොත් ලොකු විපස්සනාවක් තියෙනවා. හැම ගාථාවකම ලොකු විපස්සනාවක් තියෙනවා. එතකොට මේ රතන සූත්‍රය අපිට කියනවා මේ දර්ශනීය ලැබුණහම හරි දර්ශනීය ලැබුණාම ඒ දර්ශනීය කියන්නේ මහා සම්පත්තියක්. මේ අපි හොයන් යන සැප සම්පත් තියෙනවනේ ඒ සැප සම්පත් වගේ නෙමෙයි මේ නිවැරදි දර්ශනීය කියන සැප ඒ සම්පත්තිය ලැබුණාම සහ වස්ස දස්සන සම්පදාය මේ දර්ශන සම්පත්තිය ලැබුණාම තයස්සු ධම්මා ජහිතා භවන්ති මේ කාරණා තුන සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ධර්මතා තුනක් නැති වෙලා යනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා
සීල
ඔව් මේ කාරණා තුන නැති වෙනවා එතකොට මේ කාරණා තුන කෙනෙක් අත්හැරියාම ජහිතා භවන්ති කියන්නේ මේවා අත්හැරලම දානවා ඒක වෙනවා ඒකයි භවන්ති කියන්නේ වෙනවා මේ ප්‍රතිරූපයක් හදාගන්න එක අත්හැරියා හරි දර්ශනය ලැබුණා ඉතින් මම කියලා ප්‍රතිරූපයක් හදාගන්න ඕනේ නැහැ මම කියන්නේ මොකද්ද කියන එක ගැන හරි අවබෝධයක් ලැබුණා ඉතින් දන්නේ නැති නිසායි අපි මේ ඡාය රූපයකට මම කියන්නේ ඒ හරි අවබෝධය ලැබුණාම ප්‍රතිරූප හදා ගැනීම නවතිනවා හරි ඒ දර්ශනය ලැබුණාම දුක නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ මොකද නොකරන්න ඕනි කියන ඒ දැක්ම ලැබෙනවා. එතකොට ඒ අනම් අනන්තරණ එක අත්හැරලා දානවා.
ඒ කියන්නේ පූජාවල් කියන්නේ.
ඔව් පූජාවල් කියන්නේ දුක නැති කරන්න හිතාගන්න පූජාවල් කරන්නේ මේ සාංසාරික දුක නැති වෙනවා කියලා හිතලා නම් මේ පූජාවල් කරන්නේ ඒ කරන එක අත්හරිනවා. මොකද දන්නවා මේ පූජාවල් කරා කියලා සංසාරේ
දුකෙන්
කෙලවර වෙන්නේ නැහැ. ඒ වෙන අරමුණ වලින් නම් කරන්නේ ඒක වෙනම දෙයක්. සාංසාරික ප්‍රශ්නය විසඳන්න මොකද්ද හරියටම කරන්න ඕනේ කියන එක පැහැදිලිව දන්නවා. තාම මේ ටික කරලා නැතුව ඇති නමුත් දන්නවා මොකක් මොන පාරේද යන්න ඕනේ. ඒ කියන්නේ තිබිච්ච දෙගිඩියාම නෑ දැන්. අර පොත ධාරි මේ පොත ධාරි අර ක්‍රම නෑ මේ දෙගිඩියාම ඉවරයි දැන්. පාර දැකලා තියෙන්නේ. තත් අනිත් දේවල් පාරවල් නෙවෙයි කියන එක දන්න. මෙතන ප්‍රතිරූපයක් හදාගන්න දෙයක් නැහැ කියන එක. නෑ ඒ කාරණා තුන අත්හැරියාම කෙනෙක් සතර අපායෙන් නිදහස් වෙනවා කියන. චතු අපායේ හිත විප්‍රමුතු ඒ ආයේ ඒ වට යන දේවල් යාති කෙරෙන්නේ නැහැ. දැන් ඔන්න ඒ ඔන්න විතර මාර්ගයයි ඵලයයි කියන්නේ මාර්ගය තමයි මොකද දර්ශන සම්පත්තිය. සහ වස්ස දස්සන සම්පදාය මේ දර්ශනය කියන සම්පත්තියෙන් කෙනෙක් යුක්ත වෙන්න පුළුවන් කියන්නේ දැකීම ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි මාර්ගය. ඵලය මොකද්ද මේ ධර්මතා තුන අත්හරිනවා අත්හැරෙනවා ප්‍රහීණ කරනවා කියන එක. ඒක තමයි ඵලය. ඊළඟට ඒක හේතුවක් වෙනවා. මේ ධර්මතාවයේ මුල් සංයෝජන තුන අත්හැරීම කියන එක පැත්තකින් විපාකයක් ඊළඟට ඒක ක්‍රියාවක් වෙලා ඒක විපාක විදියට යන සතර අපායෙන් නිදහස් වෙනවා. ඒක ඊළඟට විපාකයක්. දැන් මේ කාරණේ කියලා ඊළඟ ගාථාවට එනකොට ඊට වැඩි ලස්සන කාරණයක් තියෙනවා. එතකොට දැන් ඔහොම කියලා ඊළඟට බොහොම වැදගත් කාරණයක් කියනවා. කිංචාපි සෝකම්මං කරෝති පාපකම් කෙනෙක් කිසියම් පවක් කරයිද කෙනෙක් කියලා කියන්නේ දැන් අර දර්ශනයෙන් යුක්ත වුණු ත්‍රිවිධ සංයෝජන ප්‍රහීන කළ සතර අපායෙන් මිදුණු කෙනා එහෙම කෙනෙක් කිංචාපි කිසියම් වූ ඔහු සෝ හෙතෙම ඔහු අය කම්මං කරෝති පාපක කිසියම් වූ පාප කර්මයක් කරයිද ඒ කියන්නේ එහෙම කෙනෙක් පව් කරන්න පුළුවන් ඔය මුල් සංයෝජන තුන නැති වෙලා සතරාපායේ මිදුණු කෙනෙක් පවා පාප කර්ම කරන්න පුළුවන්. මේක ලස්සන කාර්යය මොකද්ද? එහෙම කළත් ඉබඳු කෙනෙක් අතින් ඉබඳු කෙනෙක් පාප කර්ම කළත් කායේන වාචා උදචේතසා වා ඒ පාප කර්ම කයින් හෝ වචනේ එහෙම නැත්තම් චේතනේ මනසි කයින් වචනේ නැතිනම් මනසින් කිසියම් පාප කර්මයක් ඉබඳු ත්‍රිවිධ සංයෝජන දුරුකල දර්ශනයෙන් යුක්ත වුණු සතරාපායේ මිදුණු කෙනෙක් කළත් අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දේට පදස්ස බුද්ධා ඒක වහනවා කියලා එකක් නම් වෙන්නේ නැහැ. හංගනවා ඒක කරේ නැහැ කියනවා. එහෙම නැත්තම් තර්ක කරනවා. එහෙම එකට යන්නේ නැහැ. එහෙම යන්නේ අර තමන් පිළිබඳ ප්‍රතිරූපයක් තියෙනවනේ. ඒක ප්‍රතිරූපේ නඩත්තු කරගන්න තමයි අපි බොරු කියන්නේ. ප්‍රතිරූපේ ඒ කැලල් මකන්න තමයි බොරු කියන්නේ. ප්‍රතිරූපයක් නැත්තම් මෙතන හංගන්න දෙයක් නැහැ. බොරු කියන්න අවශ්‍යම නැහැ. තර සංගවනවා කියන එක නම් වෙන්නේ නැත. මේ සතම ආනන්දහඳුරෝ හැංගිලා ඉඳුවේ නැත්තේ උන්වහන්සේ ඉන්න තරම ප්‍රසිද්ධිය වැටුවා.
ඒකකොට සෝවාන් ඵලයක් ලැබුවම සර බංග ඥානෙම ඔක්කොම ඥාන දිනු කරලා ඉස්සතියි. ඉතින් ඒ වගේ අවබෝධයක් එකක් ඒ අඳන්න කාරණාවක් තියෙනවා.
ඔයිද ඒ ඥාන දිනු කිරීමේ මට්ටම් ඇතිනේ. සෝවාන් වෙන මට්ටමට ඒ ඥාන දිනු වෙලා ඇති. හැබැයි සකදාගාමි අනාගාමි අරහත් මට්ටමට දිනු වෙලා නැතුව ඇති. එනිසා ඒ මට්ටමට ඒ දිනු වෙලා තියෙන මට්ටමට දුකක් නැතුව ඉන්නවා. හැබැයි ඊට එහා තාම දිනු වෙලා නැති මට්ටමට දරා ගන්න බෑ.
සදන් අකියපු සතර සූත්‍රේ ගාථාවෙන් සද තව තේරුම් ගන්නවානේ ආත්ම හතක් ඇතුළත මැක්සිම උපරිම ආත්ම හතකට මෙහා
ඔව් අටක් නැහැ කියලා.
අටක් නැහැ කියලා.
හතවෙනි භවයක් නම් නැත කියලා. දෙවනිද අටක්. ඒ නිසා මේ මමත්වය කියන එකට යන්නේ නැතුව ටිකක් ඔය තමන් ගැන ප්‍රතිරූප හදා ගැනීම පිළිබඳ ටිකක් සැලකිලිමත් වුණොත් හොඳයි. මොකද එතන තමයි පටන් ගන්නේ. අපි ගැන කොහොමද හිතන්නේ? මොන විදිහේ ප්‍රතිරූපයක්ද අපි ගැන හදාගන්නේ? මොන විදිහේ ප්‍රතිරූපයක්ද අපි ඇත්තට අපි ගැන පෙන්වන්න හදන්නේ? මං ගැන හරියට තේරුම් ගත්ත කියලා කියනවනේ අහවල් කෙනා නම් මං ගැන හරියට තේරුම් ගන්න ඉන්නේ. මෙයා නම් මාව තේරුම් ගන්න නැහැ. ඒතර මේ මොකද්ද අපි කියන්නේ? මෙතන තේරුම් ගැනීමක් ගැන කතාවක්වත් නෑ අපි වචනේ කිව්වට. මේ තේරුම් ගන්න තියනවා තේරුම් ගන්න නැහැ කියන්නේ මොකද්ද? මං ගැන මම හිතන් ඉන්න විදිහටම එයත් හිතනවා. දැන් කවුරු හරි මං ගැන මං හිතන් ඉන්න විදිහටම හිතනවා නම් මං කියනවා ඔයා හරියට මාව තේරුම් ගන්න තියෙනවා. වෙන කවුරු හරි වෙනස් විදියට හිතනවා නම් අපි කියනවා ඔයා තේරුම් ගන්නෑ. මෙතන තේරුම් ගැනීමක් නෑ. ඇත්තටම තේරුම් ගැනීමක් නෙමෙයි වෙන්නේ. මමවත් මාව තේරුම් ගන්නෑ. එයාත් තේරුම් ගන්නෑ. එකම දේ අර මම මං ගැන හදාගෙන තියෙන පිළිමෙට සමාන පිළිමයක් ඒගොල්ලොත් මං ගැන හදාගෙන තියෙනවා. එතන කියනවා මාව තේරුම් ගන්න තියෙන. ඒතර වෙන විදිහේ පිළිමයක් නම් අනිත් කෙනා හදන් තියෙන්නේ වෙන විදිහේ පිළිම ප්‍රතිමාවක් නම් පිළිරුවක් නම් ඉමේජ් එක ගන්න. ඒකට කියන ඔයා මාව වැරදියට තේරුම් ගන්න
තියෙනවා.
ඔව් දැන් ඒ ප්‍රතිරූපේ කියන්නේ අපි මවාගත් එකක්. ඒ කියන්නේ අපි ගත්ත ඡාය රූපයන්නේ. අපි ඇඳ චිත්‍රයකට ප්‍රතිරූපේ කියන්නේ. අපි සිමිති බදාම් වලින් හදපු දෙයක මේක ඇත්තක් නෙවෙයි ඒ මම නෙවෙයි. එතකොට ඒකට රැවටීම තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ. ප්‍රතිරූපයකට මම කියලා රැවටෙනවා. මේ ප්‍රතිරූපේ මම කියලා ඒක ලස්සන කරන්න හදනවා, ඒක නඩත්තු කරන්න හදනවා, අනිත් පැයට ඔප්පු කරන්න හදනවා මෙන්න මම කියලා පිළිගන්නන්න හදනවා. එහෙම පිළිගන්නායට අපි ආදරය කරනවා, එහෙම නොපිළිගන්නායට අපි වෛර කරනවා. දැන් මේක මහ විකාරයක්. මේ ප්‍රතිරූපවලට ආදරය කිරීම, ප්‍රතිරූපවලට වෛර කිරීම, ප්‍රතිරූපවලට බය වීම, ප්‍රතිරූපවලට ඊර්ෂ්‍යා කිරීම, ප්‍රතිරූපවලට මානය ඇති කර ගැනීම විකාරය. ඒ නිසා හොඳම දේ තමයි මේ ප්‍රතිරූප හැදෙන විදිහ ගැන සැලකිලිමත් වෙන්න. තමන් අනිත් අයට තමන්ම කොයි විදිහ කෙනෙක් කියලාද පෙන්වන්න හදන්නේ. එහෙම පෙන්වන්න ඕනේ කමක් තියෙනවා. ඇයි අපිට ඕනේ මම මේ විදිහ කෙනෙක් කියලා අනිත් අයට පෙන්වන්න? මොකද්ද එතන තියෙන අවශ්‍යතාවය? ඒ අවශ්‍යතාවය හඳුනාගෙන පුළුවන් දේ තණ්හාවත් අරින්. හොඳ දේ කරන්න පුළුවන්. හොඳ දේ කරන්න. හැබැයි හොඳ කෙනෙක් කියලා එහෙම එකක් පෙන්වන්න හදන්නේ නැතුව මම හොඳ කෙනෙක් කියලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මම කරුණාවන්ත කෙනෙක් කියලා අනිත් අයගේ හිතේ මේ අම්මඩු ගහන්න අවශ්‍ය නැහැ මං ගැන. හැබැයි කරුණාවන්ත වෙන්න කාර්මික
වෙන්නේ.
ඔව්.
සමාජ ජීවිතවලට අපි අපිටම ප්‍රතිරූපයක් වෙන්න ගන්න වෙනවා. ඒ කියන්නේ කෑමේට කෑමකට තියෙනවා. මේ කෑමට නම් ආතයි. ඊට පස්සේ මම හිතන මම වය කියන්නේ කෑමකට ආත් වෙන්න මොදු නැහැ. ඒ නිසා මම ඒකෙන් අඩින් බලනවා.
ඔව්.
ඒ මට ප්‍රතිරූපයක් හදන්න වෙනවා. ඒකත් වැරදි වෙනවා.
ඔය එකත් වැරදි. ඒතර කෑම
දන්නේ නැහැ. ආසාව දිනා ගන්නෙ
නෑ. ඔව් ආසාව දිනා ගන්නෙ නෑ. ඉතින් ආසාව ඒ ආසාව ඇති වෙන හැමදේම අපි නොකරන්නේ නැතිනම් නොකර යුත්තේ ප්‍රතිරූපයක් නිසාම නෙවෙයි. එහෙමත් පුළුවන්. එහෙම තමයි සාමාන්‍ය කරන්නේ. ඒක අනිත්‍යයට පේන නිසා එහෙම නැත්තම් මටම ඒක ලැජ්ජාවක් නිසා. මටම ලැජ්ජාවක්. මම වගේ කෙනෙක් එහෙම කරන්න හොඳ නෑ. දෙක තමයි සාමාන්‍ය සමාජීය පැත්තෙන් බැලුවහම ඔය මේ නිවැරදි ජීවිතයක් කියලා කියන්නේ එහෙම එකට සමාජීය පැත්තේ. හැබැයි ආධ්‍යාත්මික පැත්තෙන් එනකොට ඒක නෙමෙයි නිවැරදි ජීවිතය කියන්නේ. ඒක විපාකේ බලන්න. ඒ කියන්නේ තණ්හාවට යටවීම විපාකේ මොකක්ද? කාමයට කවුරුත් හිටියත් නැතත් කවුරුත් මං ගැන හරියට හිතුවත් වැරදියට හිතුවත් ඒක නෙමෙයි. මේ ආශාවකට යට වුණාම සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ විපාකයේ දැකලා ආශාවෙන් ඈත් වෙන්න බලන්න. ආශාව අඩු කරගන්න බලනවා. ආශාවෙන් මිදෙන්න බලනවා. ඒක වෙනම එකක්. ඒතන ප්‍රතිරූපේ කතාවක් නෑ.
ඒක වඩක් නෙවෙයි.
මේක තමයි කරිය යුතුදේ. අතන විඳිනවනේ, දුක විඳිනවනේ. දැන් ආසාව තියෙනවා. හැබැයි මම වගේ කෙනෙක් එහෙම බෙදාගන්න එක හොඳ නැහැ. අතන ආසාව තියාගෙන අඩුවෙන් කරනවා. අඩුවෙන් හරි ප්‍රමාණයට හරි කරනවා. හැබැයි ආසාවට මදි එක. ඉතින් ඒකෙන් එයා සතුටු වෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වීමක් නැහැ නේද? අර ගන්න බැරි වෙච්ච එක ගැන තමයි හිතෙන්නේ. ඒ කියන්නේ දුක් වෙනවා. සමහරට සියුම් සතුටක් තියෙන්න පුළුවන් මේ මම්මගේ ප්‍රතිරූපේ රැක්කා කියලා.
මගේ ආසාවෙන් විදුනා කියලා. ඒ වෙලාවට මම දෙන්නා.
ඔව් එහෙම සතුටක් එන්න පුළුවන්. හැබැයි ඒකත් එන්නේ මමත්වේ. ඒ සතුටත් ඒ නිර්ආමිෂ සතුටක් නෙවෙයි. මමත්වේ කියන සතුට.
feeling How does that come into play? What is that?
Okay, then එක හැංගීම අනිත් හැංගීම ජය ගන්නවා. එක්ක පසුතැවීම ජය ගත්තොත් එහෙම බෙදා ගන්න නැහැ. දැන් පසුතැවෙන් වෙනවා කියලා දන්නවනම් ඉගෙනවිලා කියනවනේ. ඔබ බෙදා ගන්න කිව්වොත් ඔයාට පසුතැවෙන්න වෙන්නේ, ලැජ්ජා වෙන්නේ කියලා. එතකොට ඒක ප්‍රබල නම් ඒක අර ආසාව යටපත් කරලා එයා ජය ගන්නවා. හැබැයි ආසාව ප්‍රබල නම් පසුතැවිලා ලැජ්ජාව දුබල නම් ඒවත් පැත්තක තියෙනවා. නමුත් ආසාව බෙදා ගන්නවා අය. එද හැම විටම ওই ජීවිතයේ ඕවා අතර අ르ගලයක් තියෙනවා. සාමාන්‍ය ජීවිතේ ගත්තාම ඔය ලෞකික ජීවිතේ නැත්නම් ඔය සාමාන්‍ය ජීවිතේ කියන එක ඇතුලේ සාමයක් නැහැ. ඔය කෙලෙස් එක්ක ඉන්න කල් ඒවා එක එක්කෙනා අතර අ르ගලයක් තියෙනවා. එක ප්ලේස් එකක් තව ප්ලේස් එකක් එක්ක යුද්ධයක් කරන්නේ. එකක් දිගන්න බලන අනිත් ප්ලේස් යටපත් කරනවා. ඉතින් අපි හැමදේම ওই මොකක් හරි එක එක ප්ලේස් එකක් අල්ලගෙන ඉන්නවා. දේශපාලන වගේ තමයි එක පක්ෂයක් අල්ලගෙන ඉන්නවා. ඒක දිනනවා ආයෙලා අනිත් පක්ෂය අල්ල ගන්නවා. ඒක පරදිනවා. එතකොට අපි දුක් වෙනවා. ඒ වගේ තමයි මෙතන දිගටම තියෙන බලාරකලයක්. මේක අත්හැරින්න තියෙන එකක් මිසක් ඔය එකක්වත් අල්ලගෙන දිනන්න බෑ. අත්හැරියගෙන දිනන්න.
තණ්හාවේ අඩු කන්ට්‍රෝල් එකක් ක්‍රේතන තියෙන ආශාව, කැමරට තියෙන ආශාව, තණ්හාව. තණ්හාවෙ විදෙන්න උත්සාහ ගැනීමක් වශයෙන් හිතන්න බැරිද?
එහෙම හිතලා අපිට පුළුවන් මෙතන මේ ආහාර අවශ්‍යයි. ආහාර කිසියම් ප්‍රමාණයක් පැවැත්ම සඳහා අවශ්‍යද ඒ ටික ගන්නවා. එතකොට ඒ ගන්න ආහාරයේ රසයක් තියෙනවා. ඒ රසයක් විඳිනවා. ඉතින් ප්‍රමාණයට අනුභව කරන එකමයි. එතකොට කන්න බැරි වෙච්ච දේවල් ගැන හිතල දුක් වෙන්නේවත් ඒ ආහාරයේ මෙහෙම රහට තියෙන්න ඕනේ, එහෙම තිබුණ නෑ කියලා ඒ ගැන අපේ හිතේ කනස්සල්ලක් කරේ. ඒකක්වත් නෑ. ඒක පැවැත්ම සඳහා තියෙන දෙයක් කියලා නවත්ත ගන්න පුළුවන්. මේ පාර අපි කාටත් විවෘතයි. මන වායසෙ හිටියා, මන තත්ත්වෙ හිටියා, මේ දහම් මග අප කාට ආමන්ත්‍රණය කරනවා එන්න ඇවිත් යන්න කියලා. මේ පාර යන්න. මේ සැනසිල්ලේ මාවත, නිදහසේ මාවත, මේ දුක් විඳින අතරින් ඒ සැනසිල්ලේ කෙඳිමට මේ මා පාරයන් පුළුව. ඇයිද යන්නේ නැත්තේ කියන ගැටලුවයි තියෙන්නේ. ඇයි යන්නේ නැත්තේ? මේක මහා සංකීර්ණ දෙයක් කියලා හිතන ඉන්න. මහා බරපතල දෙයක්, දුෂ්කර දෙයක්. මේකට මේ සුසුකන් තියෙන්න ඕනේ. දෙයි ඒ එබඳු විකාර අදහස් නිසා අපි මේ ගමන කල් දානවා. ගමන ගල්තාන්න කල් දාන්න ගමන දික් වෙනවා. කෙම්බිම ඈත් වෙනවා. කාන්තාරේ එන්නෙන්ද සුස්ක වෙනවා. දුක වැඩි වෙනවා. අපි අතරමං වෙනවා. ඒ නිසා වහ වහ මේ ගමන පටන් ගන්න අපි ඉන්න තැනකින් කිසි දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. වෙනස් කරන්න අවශ්‍ය එකම දේ අපේ දැක්ම. අපි දේවල් තේරුම් ගන්න විදිය. අපි අපිව තේරුම් ගන්න විදිය. අපි අනිත් අය තේරුම් ගන්න විදිය. එතන වෙනස් වුණාම අන් දේවල් වෙනස් කිරීම හරිම ලේසි. ඇත්තේ එකම එක තේරීමයි. ඉපදෙන නිසා දුක් විඳිනවද? නැතිනම් මේ දුක මෙතනින් ඉවර කරනවද? දුක් විඳින කෙනෙක් විදිහට, හඬන කෙනෙක් විදිහට, වැළපෙන කෙනෙක් විදිහට ඉපදිලා දුක් විඳින අඬන වැළපෙන කෙනෙක් විදිහටම ජීවත් වෙලා අඬමින් වැළපෙමින්ම මේ යනවද? නැතිනම් කොහොම ඉපදුණා? කොහොම අද වෙනකල් ජීවත් වුණා? නොහඬන, නොවැළපෙන, නොවැටෙන සහ නොසැලෙන කෙනෙකු විදිහට ඉන්න වීර්ය කරනවා. මේ තීරණය තියෙන්නේ අපේ යටතේ. මේ ඇසල පොහෝ දවසේ මිනිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේදී මේ දිනේ පුරාම මේ කළ සියලුම දහම් වැඩසටහන් හේතු වේවා වාසනා වේවා කියන දිනාටම මේ සැනසිල්ලේ මාවතේ නොනැති ගමන් කරන්නට ඒ අවශ්‍ය අධිෂ්ඨානය ඇති කරගන්න. ඒ අධිෂ්ඨානය මුළු හිතින්ම ඇති කරගනිමින් මේ මොහොතේ මෙබඳු අවස්ථාවක් සඳහා දානමය අනුග්‍රහකත්වයේ දැක්කු කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරගනිමි. එතුමා ආදරයෙන් ඉදවත් ඔබ අප හැම දෙනාටම ආදරේ කරුණාවෙන් සෙනෙහසින් මේ දානය පිළිගනිමි. කිසි කෙනෙකුට වෙහෙසක් ඒ ගැන හිතන්න බරක් තිබෙන්නේ නැහැ. ඉගෙන අපි හැම දෙනාම කෘතවේදී මිනිසුන් විදියට පුණ්‍ය අනුමෝදනා කරමු. එතුමන්ට පාප හැම දෙනාටම මේ ජර මර ඇති කතරින් වහ වහ එතරවන්නට කෙම්බිම කරා යන්නට මේ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා. සත්‍ය හැම දිනකටම පෙරවන් සරණයි.